දෙදහස් විසිතුන වසරේ තුන්වෙනි මාසේ හයවෙනිදා මෙදින් පුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහන ශාසන ඉතිහාසයේත් ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් සිද්ධ වුණා. තමන්ගේ ආදරණීය පියාණන් මුණගැහෙන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කල්පනා කළා. තමන් අවබෝධ කරගත් ධර්මය තම ආදරණීයන්ටත් කියලා දෙන්න ඕන කියලා. ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. ධර්මචාරීව කටයුතු කිරීම දෙලව යහපත සැලසෙනවා කියන මාතෘකාවෙන් තමයි ආරම්භ කළේ. ඉතින් ඒකම ඒ මොහොතේම පිළිගත්තා, තේරුම් ගත්තා, ඒක අවබෝධ කරගත්තා. ඒක අවබෝධ කරගත්තාම ශාසන ධර්මයට නැමෙන සිත් ඇති වුණාම සෝහන් මාර්ගයටපත් වෙනවා. ඒක නොවෙනස් වෙන විදියට තේරුම් ගත්තාම ඵලයටපත් වෙනවා. ඒ සෝවාන් ඥාන දර්ශනය පහළ වෙනවා. ඒ කියන්නේ මේ මග පිරිසුදුයි, මේ මග යා හැකි මග නොමග කියන්නේ කුමක්ද කියලා මනා අවබෝධයටපත් වුණාම සෝවාන් ඵලයටපත් වුණා කියලා සලකනවා. සැක නැතුව එකම මාර්ගය මෙයයි කියලා තේරුම් ගත්ත තත්වයට. නානත් කාය නානත් සංඥා. මනුෂ්‍යයන්ගේ ශරීරය එක එක ආකාරයෙන් වෙනස් පින්නතුනේ. එක වගේ මුහුණු දෙකක් නැහැ පින්නතුනේ. එක වගේ ඇඟිලි සලකුණු දෙකක් නැහැ. එක වගේ අත් දෙකක් නැහැ. එක වගේ රේඛා පිහිටීමක් නැහැ. ඉතින් මිනිස්යාගෙන් මිනිස්යාට මහා පුදුම වෙනසක් තියෙන්නේ. ඉතින් මේ මිනිස්යාට උවමනා කරලා තියෙනවා හිත හදාගන්න. සමහර අයට නම් හිත හදාගන්න උවමනාවක් නැහැ. සමහර අයට තියෙනවා හිත හදාගන්න. පින්නතුන් දන්නවද මේ මනුස්ස ලෝකෙ මේ ඉපදිලා ජීවත් වෙන මේ මනුස්සෝ එක්කෙනෙක් කැමති වෙනවා නිවන් දකින්න. මම විශ්වාස කරනවා මේ ඉන්න බොහෝ දෙනාගේ බලාපොරොත්තුව සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් නැති කරගන්න, නිවන් දකින්න. මේ ආත්ම භාවයේ සසර සැරිසරන එක නැති කරලා දාන්න, අයින් කරලා දාන්න. පින්නතුනේ තව කෙනෙකුට හිතෙනවා දැම්ම නිවන් දකින්න බෑ, මං සංසාරේ තව ටිකක් යන්න ඕන සුගතිගාමී වෙන්න. එහෙමත් පින්නතුන් බොහෝ වෙලාවට මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා පින්නතුනේ පින් දහම් කරන්න ඕන, දම් පින්කම් කරන්න ඕන, තව යුතුකම් ලෝකයට සමාජයට ඉෂ්ට කරන්න ඕන. නැවත නැවත මං මනුස්ස ආත්මේම රැකගෙන මනුස්ස ලෝකෙටම පිවිසෙන්න ඕන කියලා කල්පනා කරන අය. එහෙමත් මෙතන ඇති. එහෙම අයත් ඇති මෙතන. ඒ වගේම පින්නතුනේ සමහර උදවිය ඉන්නවා. නිවෙස්වලට, ගෙවල් දොරවල් වලට, වස්තු සම්පත් වලට දැඩි ආශාවෙන්, දැඩි සුෂ්ණාවෙන් වාසය කරනු. මම මේව අතහරින්නේ නැහැ, පෙරේතෙක් වෙලා හැරි ඇවිල්ලා මම මේව බලාගෙන ඉන්නවා. මම මේව නම් මලත් අතහරින්නේ නැහැ කියන පෙරේත ගතිය ප්‍රගුණ කරගෙන පෙරේතෙක් වෙලා උපදින්නට කැමති අයත් ඇති සමහර විට මෙතන. ඒ වගේම පින්නතුනේ මං හැම සැපත්ම ලෝකෙ විඳලා තියෙනවා. විඳලා නැත්තේ අපායේ විතරයි. පුදුම ආසාවක් තියෙන්නේ අපායේ පැත්තේ ගිහිල්ලා එන්න. පුදුමාසයි ස්වාමීන් වහන්ස මං අපායට යන්න කරගත යුත්තේ මොනවාද කියලා අහන අය පින්නතුනේ ඉන්නවා. අපායට ආසයි කියන අය ඉන්නවා. අපාය රස විඳින්න ඕන කියලා කියනවා. හරියට පින්නතුනේ මේ ගහකොළ මේ තියෙන වනපෙත් බලලා බලලා ඇති වෙලා මිනිස්සුන්ට හිතෙනව නේද කාන්තාර බලන්න කියලා. කාන්තාර බලන දෙයක් නැහැ නේ. එලිකඳු තියෙන්නේ යනවද නැද්ද ට්‍රිප් හදාගෙන? යනවා. ඒ වගේම මිනිස්සු අතරත් ඉන්නව පින්නතුනි අවීචි මහා නරකය මොන වගේද, ඒකේ රස මොන වගේද කියලා භුක්ති විඳින්න සිය කැමැත්තෙන් ආස කරපු අය. දේවදත්තට එහෙම ආස හිතිලා එයාට අවශ්‍ය කරන පාරමිතා එයා පුරාගෙන ගිහිල්ලා දැන් රස විඳිනවා. ඒ වගේම කිංචි මාණිකාවන්ට ආස හිතිලා බුදුරජාණන් වහන්සේට නිඳා කරන්න පුළුවන් හැම විදියකින්ම නිඳා කළා 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 නොයෙකුත් ක්‍රම යොදාගෙන අවසානයේ ලොකුම නිඳාවක් කළා. ඔය අපි දකින්නේ ඔය එක නිඳා කොටසක් විතරයි. බණ පොතේ ඔයිට වඩා නිඳාවල් කලින් සිද්ධ කරලා තියෙනවා. තනියෙන් යනෝ, කෙස් කඩාගෙන යනෝ, ඇඳුම් පැළඳුම් හද හදා යනෝ, බුදුහාමුදුරුවෝ ඊටාම සමීපයි හිතවත් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. අනිත් අය බිඳවන්න නැති කරන්න මාර ආවේශ පෙන්නතුනි. දැනුත් ඉන්නව නේද හාමුදුරුවෝ හම් වෙන්න පන්සල් ලස්සේ තනියෙන් රින්ගන උපාසකම්මලගේ කඩාගෙන කියලා ප්‍රශ්න ඇති වුණාම ඒ හාමුදුරුවන්ට තමයි දොස් කියන්නේ. උන්වහන්සේලාත් අවිවාහක තනියෙන් හරි ඇඟීම් හංගගෙන ඉන්න අය. මොනව හරි දෙයක් වුණාම ඊට පස්සේ ඒ හාමුදුරන්ට තමයි කියන්නේ මගේ අතරින් ඇල්ලුවා මෙතනින් ඇල්ලුවා හාදු දුන්නා කියලා. දැන් අර පහුගිය දවසේ පත්තරේත් යනවා දැන් හාමුදුරු කෙනෙක් හාද්දක් දුන්නා කියලා ඒ ගෑණි ගිහින් කියලා හාමුදුරන්ට ගහලා ඇවිල්ලා හොඳට. මට වුණා නම් මාත් ගහනවා අනිත් පැත්තට. ඇයි යවොත් එව්වේ මොකටද අනේ නැද්ද මාත්‍යා? ඒක දැනගන්න ඕන විනයක් ඇතුව පිළිවෙලක් ඇතුව කටයුතු කරන්න. ඔය අරාබිකරේ නීතියක් තියෙන හොඳ නීතියක්. පිරිමියාගේ හැඟීම් ඇවිස්සෙන විදිහට ඇඳුම් පැළඳුම් ඇඳලා ඒව මේව කරලා ගිහිල්ලා නිකම්වත් පිරිමියාගේ මොනව හරි දෙයක් වුණොත් දඬුවම් කරන්න කාටද? අරාබි ගැහණු ගෙනාට තමයි ගල් ගහලා මරන්නේ. ඒක හරිම ෂෝක් සාධාරණ නීතියක්. ඒක මොකටද නිකං අනිත් මිනිසුන්ගේ හැඟීම් අවුස්සන්න මේ නොමග යවන්නේ. මානව ධර්මයක් හැටියට බලන්න ඕන. භික්ෂුන් වහන්සේ කෙනෙක් දිසා වෙන්න පුළුවන්, අනිත් කෙනෙක් දිසා වෙන්න පුළුවන්. බලන්න බුද්ධ කාලයේදී ආනන්ද හාමුදුරුවන්ටත් වතුර ටිකක් බොන්න ගියපු දැන තනි මන්සලේ වතුර පිපාසිත වතුර බොන අතරේ ඇති වෙච්ච සාකච්ඡාවෙන් අවසානයේ ඒ දෙමළ කෙල්ලෙක් එක්කත් පැනලා ගිහිල්ලා සතිගානක් හොයාගන්න බැරුව ආගිය අතක් නැතුව හිටියා. ඊට පස්සේ ඇතැරුන්නේ ආනන්ද හාමුදුරුව එක්කන් ආවා. ඊට පස්සේ ඒ ගෑනුගෙනත් පස්සෙන් ආවා. ඇවිල්ලා කිව්වා බෑමයි දාල යන්නම බෑමයි කිව්වා. එහෙනම් මාන වෙන්න කිව්වා. අවසානයේ මහන වෙලා දෙන්න හිටියා. මන් දන්නේ තිසුවද සාකච්ඡාවක් තිබුණද නැද්ද කියන්නේ. කොහොම හරි මානවයෙක් හැටියට ජීවිතේ දිහා බලන්න පුරුදු වෙන්න ඕන. අමුතුම ජාතියේ දෙස් මූණක් තියෙන හරි ඉටිපන්දම් හඳුන් කූරු කන කට්ටියක් හරි නෙමෙයි හාමුදුරුවරු කියලා තේරුම් කරගන්නටත් ඕන. හිතාමතා වැරදි පටවන්න උත්සාහ කරන්නත් එපා. හිතාමතා වරදවල් වලට ලක් කරගන්න උත්සාහ කරන්නත් එපා. ලක් කරගෙන නින්දා අපහාස කරන්න උත්සාහ කරන්නත් එපා. එහෙම කරන්න බැරිද? පුළුවන්. දැන් ওই මහත්තයෙක් කවුරු හරි කේක් කන්නේම නැහැ. ඒ වුණාට කේක් එකක් අරන් එනවා. ඉස්සරහින් තියෙනවා. බෙදලා පොඩ්ඩක් කන්න කියනවා. බෑම කියනවා. වත්තම් කරොත් 10-15 සතාවක් නිකන් අර කරදරේ මකා ගන්න කන්නේ නැද්ද කේක් කෑල්ල? කනවා. ඉතින් එහෙම දේවල් එනවා. ඉතින් ඒ නිසා අර වරදක් පටවා ගැනීම සඳහා කටයුතු කරන්න ඒ විදිහට. ඉතින් අර කිංචි මාණිකාව කියන කෙනාව ඒ විදිහට සූක්ෂම මේ මනහර බුදුරජාණන් වහන්සේට නින්දා කරන්න කටයුතු කරන පින්නතුනේ අවසානයේ තමන් හදාගත්ත බඩක් නිර්මාණය කරගත්ත බඩක් පවා බැඳගෙන ඇවිල්ලා වරින් වර නින්දා කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී බුදු කෙනෙක් ලෝකෙ පෙන්වෙ පින්නතුනේ නැගණිය ඔබ දනි මා දනි එච්චරයි. මම එහෙම චේතන හිතුව වැරදි වැඩ කරන කෙනෙක් නෙමෙයි. නැගණිය ඔබ දනි මා දනි කාටවත් මේ ප්‍රකාශ කරන්න උවමනා වුණෙත් නෑ මේ මම නෑවැල්දිකාරයෙක් කියලා. ඉතින් ඒ ස්වභාවයට අනුව අර මීයේ ඒ දැල කපලා එහෙම මේ කියලා කතාවක් තියෙන කොහොම හරි ඒව බිමට කඩාගෙන වැටිලා මිනිස්සු ඉස්සරහායක තාවුරු වුණාට පස්සේ අවීචි මහා නරකයට ගියා කියලා සඳහන් වෙනවා. ඒ නිසා විවිධ පාරමී පුරුණය මෙතන ඉන්නවක් පුළුවන් පිට ඉන්නත් පුළුවන් පින්නතුනි. මම ඒ අයට කියන්නේ ඔබේ පාරමිතාව ඔබට ඉෂ්ට වේවා කියලා. අපාය ප්‍රාර්ථනා කරගෙන එන කෙනෙකුට මම නිකම්වත් දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ? ඔහු හෝ ඇය කියයි ඔබ වහන්සේ මට මගේ ප්‍රාර්ථනාවට උදව් කරේ නෑ. මම අපාය ප්‍රාර්ථනා කරන්නේ ඔබ වහන්සේ මොකද මට දිව්‍ය ලෝකයක් දෙන්න කියලා. මාව හතුරෙක් වෙනවා, මාව වැරදිකාරයෙක් වෙනවා. ඊට පස්සේ මං අහන්න ඕන ඔබ ප්‍රාර්ථනා කරන්නේ කුමක්ද? එතකොට කිව්වොත් අපාය කියලා අවීචි මහා නරකය කිව්වොත් ඔබට එය වහා ලැබේවා. එච්චරයි. එන කරන්න දෙයක් නෑ. ඔබට ඒ වහවහා ලැබේවා. ඒක තව පොඩ්ඩක් කරගන්න ඕන නම් පොඩ්ඩක් අපිට පොඩ්ඩක් නින්දාවක් අපහාසයක් පොඩි ගැරහීමක් කරන්න ඒ හොඳට ඕමේදී ඔබට ඒ ඉක්මනින්ම සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක එසේම වේවා කියලා අපි නිතරින් ප්‍රාර්ථනා කරනවා. පෙරේත ලෝකේ යන්න කැමති කෙනෙක් හිටියොත් ඔබට එසේම වේවා. දිව්‍ය ලෝකේ යන්න කැමති නම් ඔබට එසේම වේවා. ඔබට නිවන් දකින්න අවශ්‍ය නම් ඔබට එසේම වේවා. ඒක එසේම වේවා කියලා කියන්නේ පින්නතුනේ ඒක වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරන දේවදත්ත අපායයක වෙනස් කරන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ජීවමානවම දේශනා කරා ඒකාන්තෙන් අවීචිත යනවා කියලා. ඒ වගේම මටත් කියන්න පුළුවන් කම ලැබිලා තියෙනවා. ඔබ ඒකාන්තෙන් මනුෂ්‍යාත්මයේම ඊළඟ ආත්මය ගන්නවා කියලා මම කියපු අය ඉන්නවා. ඔබ ඒකාන්ත වශයෙන්ම දිව්‍යමය ආත්මයකට පත් වෙනවා. මරණාසන්න මොහොතවලදී කියලා තියෙනවා, මරණාසන්න වෙහිටියේදී කියලා තියෙනවා, ඒ වගේම මරණයට පත් වුණාට පස්සේ උදවියට කියලා තියෙනවා. ඒ වගේම ඊට කලින් බොහෝම ඈත තියාම මෙයාගේ භව ගමන මේකයි කියලා ප්‍රකාශ කරපු අවස්ථාවල් තියෙනවා මාහට හැඟෙන පරිදි. ඒක ඉතින් වෙනස් කරගන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන වෙලාවක. දැනට තියෙන මේ ගති ලක්ෂණේ අනුව මේ මානසික රිද්මේ අනුව මෙයා යන්නේ දිව්‍ය ලෝකයක. ආර්ථික සැලැස්මක් දිහා බලලා ඒක රේඛානුව බලලා කියන්න පුළුවන් ඊළඟ මාසේ ආර්ථිකේ වැටෙනවද නැද්ද, ලබන අවුරුද්දේ ආර්ථිකේ නැගෙනවද නැද්ද කියලා කියන්න පුළුවන්. ඒ වගේ වෙනතුනි මිනිස්සෙක්ගේ තියෙන කුසල නිසංස තත්වයේ චේතනාන්විත භාවය අනුව කියන්න පුළුවන් එයා අපාය යනවා, එයා දිව්‍ය ලෝක යනවා, එයා මනුස්ස ලෝක රැක ගන්නවා ආදී වශයෙන්. ඉතින් නිවන් සුව ප්‍රාර්ථනා කරන අයට, සුගතිගාමී වෙන්න කැමති අයට මේ ධර්මයේ අසත්වා අපි කියලා දෙන්නම්. ඔබ ධානය පුරුදු කරන්න, ලෝකයේ තව කෙනෙකුට හිතාමතා ප්ලෑන් කරලා වචනයෙන් ක්‍රියාවෙන් අහිතක් අනර්ථයක් සිතුවිල්ලකින්වත් කරන්නේ නැහැ කියන තත්වයේ තමන් හිත හදාගන්න. හැබැයි තමන්ට කරන දේවල් හරවල යවන්න නම් කිසි පස්සෙ යන්නේ නැහැ. තමන්ට ඒක ස්වාධීන අයිතියක් තියෙනවා. අපි හිතමුකෝ තමන්ට සාපයක් එවනවා කියලා යම්කිසි කෙනෙක් තමන්ට අදාළ නැත්තම් ඒ සාපේ තමන්ට බාර ගන්න බැරි නේ. අපි මොකද කරන්නේ? එයාටම ආයි යන්න දෙනවා. බුදුහාමුදුරුවෝ ඇව්වේ එහෙමයි. ඔබේ නිවසට එන්න කියලා කෙනෙකුට ආරාධනා කරලා රස කැවිලි හදලා තියෙනවා. ආවේ නැහැ, අනුභව කළේ නැහැ. මොකද කරන්නේ? ඉතින් මමම අනුභව කරනවා. ඒ වගේ තමයි ලෝකයෙන් යම්කිසි දෙයක් තමන්ට එනවා නම් අහිතක් ඒකයි පෙරලා යවන්න යවලා ඒ ඇත්තන්ට ඒ විනාශය ඒ තුලින්ම අදාළ වෙයි. ඉතින් මං කරනවා සමහරලාට ඒක නම් කරනවා මම. මට බාර ගන්න බෑනේ මගේ ඇඩ්‍රස් නැති ලියුම්. මගේ නම නැති ඒවා මට බාර ගන්න බෑ. මං ඒගොල්ලන්ට ඒක යවනවා. ඊට පස්සේ නැති බංගස්ථානම වෙලා යනවා. නැත්තර නැති වෙලා සුණු විසුණු වෙලාම යනවා. කරන්න දෙයක් නැහැ. මොකද මම ඒගොල්ලෝ මට එවාපු දේ තමයි මම ඒගොල්ලන්ට රිටර්න් කරලා යවලා තියෙන්නේ. ඒක ප්‍රමාණවත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ විනාශය අත් කර ගැනීම සඳහා. ඒ නිසා ඔබටත් ඒ අයිතිය තියෙනවා. ඔබට ලබා ගන්න ආශිර්වාදයක් නම් ඔබ ලබා ගන්න සුදුසු නම් ඒ ආශිර්වාදය ලබා ගන්න. ඔබට ලබා ගන්න නුසුදුසු මානසික රිද්මයක් නම් ඒක ලබා ගන්න එපා. මේ ශරීරය කියන්නේ මේ මනස කියන්නේ නිවසක්. ඒකෙත් ගේට්ටු තියෙනවා. ඒකෙත් දොරටු තියෙනවා. ඒකෙත් ලෙටර් බොක්ස් එකක් තියෙනවා. ඕකට එනවා අල්ලපු ගෙදර මේ ටෙලිෆෝන් බිල. ඔයා ගෙවනවද? මේ පාපේ පන්සලට දාලා යනවා එක එක්කෙනාගේ ටෙලිෆෝන් බිල්. ඉතින් ඒකම අපි ආයිලියුම් කාර්යයට දෙනවා මේ අදාළයට දෙන්න කියලා. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ. මේ තමන්ගේ මනසත් මේකේ තියෙනවා ගේට්ටු තියෙනවා අගුල් තියෙනවා දාගෙන තියෙනවා මේක ආරක්ෂා සහිතව තියාගෙන ඉන්නෝ අඳුරනවනම් ඒ අය හිතවත් නම් ඒ ඇත්ත ගන්නවා අනවශ්‍ය නම් අපි ගන්නේ නැතුව ඒ ඇත්තම දුරස් කරලා තියෙනවා. ඒ නිසා ඔබට ඔබ ආරක්ෂාවක් වටපිටාවක් තියාගන්න ඕන. කම්පියුටරයක් ගත්තත් ඒකට අපි දානවා වෛරස් ගාඩ් එකක් කියලා. හැබැයි ඉතින් ඔගේ ප්‍රශ්නේ තියෙනවා වෛරස් ගාඩ් අහන්න නැතුව කඩාගෙන ඉන්නේ ඉඳලා හිටලා තියෙනවා. ඒක හරි ප්‍රශ්නයක්. අන්න ඒක නිසා තමයි අප්ඩේට් වෙන්න ඕන කියලා කියන්නේ. තේරුණා නේද? සමහර අයගේ වෛරස් ගාඩ් එක කුඩායි ඒ නිසා ওই වෛරස් ගාඩ් කඩාගෙන වෛරස් එනවා ඒක ඇතුළට. ඇවිල්ලා කම්පියුටර් එක අවුල් කරලා දානවා වැඩ කරන්න නැතුව යනවා. ෆයිල් මැගෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා නේද මාත්‍ය අපිට? ආ. ඉතින් ඒ වගේ තමයි හිත කියන්නේත් එහෙමයි. අපිත් වෛරස් ගාඩ් දාලා තියෙනවා. ඔයත් වෛරස් ගාඩ් දාලා තියෙන. ඉතින් ඒකේ ක්වොලිටි එකේ විවිධ ප්‍රශ්න තියෙනවා. අප්ඩේට් එහෙම නැති වුනහම විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒකට අපි දියුණු කරන්න ඕන හැමින් සැරේ කාගෙත් අවධානය ඒක සිද්ධ වෙන්න ඕන සතිය දියුණු කරන්න ඕන. ඒක තමයි අප්ඩේට් එක. සමාධිය දියුණු කරන්න ඕන. ඒක තමයි අප්ඩේට් එක. ප්‍රඥාව දියුණු කරන්න ඕන. ඒක තමයි අප්ඩේට් එක. සද්ධර්මය අහන්න ඕන. ඒක තමයි අප්ඩේට් එක. වරදින්න පුළුවන් ප්‍රවණතාවය ඔබ අප කාලඟත් තියෙන්න පුළුවන්. ඒක තමයි මනුස්ස ලෝකය. ඒක තමයි ලෝකය. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඉන්න පරම පවිත්‍ර වූ නිවැරදි උත්තමයාණන් වහන්සේ. නිවැරදි වුණාම යහපත් වුණාම ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? නින්දා නැති, අපහාස නැති, ගැරහුම් නැති, බැනුම් නැති, අවලාද නැති ලස්සන සොඳුරු ජීවිතයක් ගත කරන්න පුළුවන්ද නිවැරදි වුණාම? මං හිතන්නේ එහෙම වුණාම තමයි බැරිම බැරි. තේරුණා නේද? එහෙම තිබුණාම තමයි තියෙන්නේ. දැන් මේ මගේ ළඟ තියෙන ශ්‍රද්ධාව, මගේ ළඟ තියෙන කරුණාව පුදුම විස බීජයක් ඒක. ඒකම තමයි එහෙණියක් බවට පත් වෙන්නේ. තේරුණා නේද? බලන්න විනෝතුනි බුදුරජාණන් වහන්සේ තරම් අවලාද, නින්දා, අපහාස, ගැරවුම් මේ ලෝකේ ඔබ ලැබලා තියෙනවද, අප ලැබලා තියෙනවද, අප ලැබපු ඔක්කොම ටික එකතු කළා එකට ගොනු කළා බුදුහාමුදුරුවෝ තරම් අපි ලැබලා තියෙනවද? උත්තරේ නැහැ. උත්තරේ නැහැ. ඇයි ඒ? යහපත් නිසා. ඇයි මේ යහපත් මනුස්සයටම මෙච්චර හිරිහැර කරන්නේ? මාරයා එහෙම තමයි පින්නතුනේ. මේ ධර්මය දේශනා කරන්න කරන්න මාරයා දෙන්න පුළුවන් දසවද සියලුම දේ දෙනවා පින්නතුනේ. මාරයා විරුද්ධයි. මාරයා විරුද්ධයි. සද්ධර්මයට විරුද්ධයි. බණ කියන කෙනාටත් මාරයා විරුද්ධයි. බණ අහන කෙනාටත් මාරයා විරුද්ධයි. දවසක් ධර්මයේ දියුණු වෙලා මේ සතිය බණ අහගෙන යනකොට මට හිතෙනවා මෙයාගේ සෑහෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා දියුණු වෙලා තියෙනවා. මෙයා ලබන සතිය අනිවාර්යෙන් සත්‍ය අවබෝධය කරගන්නවා කියලා. පින්නතුන්ද කියන්න දැන් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ තැනැත්තේ එනවා. ආවහම එයාටම ඉලක්ක කරලා අනිත් කොටස එයාගේ තියෙන දුර්වලතා ටික දුරු වෙන්න මම අවිද්‍යාව දුරු වෙන්න ධර්ම දේශනාවක් කරනවා. ඒ කොටස විතරයි නිවැරදි කරගන්න තියෙන්නේ. ඒක කොටස නිවැරදි කරගත්තා අවබෝධයටපත් වෙනවා. මානසික සැනසෙල්ලට මේකට වෛර කරන්න ලෑස්ති වෙන්න එපා. මේ සෝවාන් සකුදාගාමි අනාගාමි කියලා ඒවත් එක්ක පුදුම බද්ධ වෛරයක් නේ තියෙන්නේ. එහෙම දෙයක් ලැබනවා නම් ලෝකේ යාට පුදුම වෛර කරනවනේ. එහෙම දෙයක් නෙමෙයි මානසික සහනය උදා වෙන්න. මොකද වෙන්නේ? දඩාංගාල ඇවිල්ලා කාර්ගේ පිටිපස්සේ වෙන මොකෙද්ද මිනිස්සෙක් ඇවිල්ලා හප්පනවා. එන දවසේ කොහොමද වැඩේ? අර තිබුණු මානසිකත්වය, අර තිබුණු තත්ත්වය, අර මනස සම්පූර්ණයෙන්ම මාය විනාශ කළාද නැද්ද? කළා. ඉවරයි. ඊට පස්සේ දේශනාවට එන්න ගොඩාක් පරක් වෙනවා. අර පොලිසිය, ආරක්ෂණයි, අර මේ වගේ ඔක්කොම ලියකියවිල් වලට යනවා. අර තිබුණු මනස සම්පූර්ණයෙන් මාය නැති කළා දැම්මා. බුද්ධ කාලයේදී සිද්ධ වෙනවා පින්නතුනේ. ධර්ම දේශනා කරමින් ඉන්නවා. ශාල ගල්ගෙඩිය පෙරලගෙන ඇවිල්ලා ආරාම මිදුලේ නතර වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ සියලු දෙනාගේම අවධානය යනවා පින්නතුනේ අර පැත්තට. මහණෙනි ඔබ දන්නවද ඒ කවුද කියලා? නැහැ ස්වාමීන්. මාර්යා. තව මොහොතක් තා සුළු වෙලාවක් ඔබ ධර්මයේ අසහගෙන හිටියනම් මෙතන බොහෝ දෙනෙක් අනාගාමි වෙනවා. බොහෝ දෙනෙක් සකදාගාමි වෙනවා. බොහෝ දෙනෙක් සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා. අරිහත් වෙනවා කීප දෙනෙක්. ඒ සියල්ල නැති කළ ආරගල් ගෙඩිය. තවත් දිනක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටිනවා. පින්නතුනේ පාත්‍රා ටික මිදුලෙ වේලෙන්න තියෙන භික්ෂුන් වහන්සේලා. අදත් එහෙමයි. අර ඉඳුල් කොච්චර සේදුවත් ටිකක් වේලෙන්න පාත්‍රයේ තියෙනවා. එතකොට තමයි ඒකේ අර පුස් ගඳක් එන්නේ නැහැ. ඊට පහුවෙන්දා පාත්‍රා පිඟන් වේලුනහම කොසෝසෝ ගඳක් එන්නේ නැනේ. ඉතින් වේලෙන්න මිදුලේ තියලා තියෙද්දී පින්නතුනේ මැටි පාත්‍රා තමයි පාවිච්චි කරේ. කොහෙද කුලප්පු වෙච්ච හරකෙක් ඇවිල්ලා අර මිදුලෙම අර පාත්‍රා ගොඩේම හරක් කනවද? පාත්‍රා මේ යකා මේ පාත්‍රා ටික බින්දනේ ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාගේ සියලු දෙනාගේම අවධානය පාත්‍රා වලට යොමු වෙලා උන්වහන්සේලා දුවල ගිහිල්ලා තම තමන්ගේ පාත්‍රා හිඳ ගන්න උත්සාහ කළා. හරකේ ලවන්න උත්සාහ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් කල්පනා කර පැත්තකට වෙලා ඉඳලා කියන මහණෙනි ඔබ දන්නවද ඒ කවුද කියලා? ඒ තමයි මාරයා. මාරයා පින්නතුනි මිනිස්සුන්ට ආවේශ වෙනවා. තේරුණා නේද? මිනිස්සුන්ට ආවේශ වෙනවා. ආවේශ වෙලා ඇවිල්ලා විවිධ හිරිහැර කරනවා. සත්තුන්ට ආවේශ වෙනවා මාරයා. ඒ මන්ත්‍ර ගුරුකම් වල තියෙන එක එක පිළි යවන්න පුළුවන් කියලා නේද? සත්තු හරහා එමේ තියෙන. ඉතින් ඒ වගේ වින්නතුනේ මේ මාර ආවේශය කියන එකක් මිනිස්සුන්ට සිද්ධ වෙනවා. මාරයාගේ පුත්‍රයෝනේ බුද්ධ පුත්‍රය වෙන්නේ සෝවාන් මාර්ග ඵලයෙන් එහාට ගියාම. එතකන් කාගේද දියනිවරු ටික සියලු දෙනාම පුත්‍රවරු ටික මාර පුත්‍රයෝ මාර බඩු කීයක් කියන්නේ? අයා මාර බඩුවක් කියලා. ඒ කියන්නේ මාර්යාගේ පුත්‍රයෙක් කියන එක. මාර්යාට අවශ්‍ය කරන දේ, මාර්යා කැමති දේ තමයි පින්නතුනේ ඔවුන් ලවා කරවගන්නේ, ඔවුන් ලවා සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ ලෝකේ අසරණ වෙච්ච, අතිශයින්ම දුකටපත් වෙච්ච, අතිශයින්ම අන්ත අසරණ බවටපත් වෙච්ච මේක සංසාරේ දුකයි කියලා තේරුම් ගත්ත කෙනෙකුට මේ දුක හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න උවමනා කෙනෙකුට, ඒ දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න උවමනා කෙනෙකුට, ඒ නිදහස් වීමේ මාර්ගය තේරුම් ගන්න උවමනා කෙනෙකුට මේ කිව්වේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සත්‍ය. පින්නසුනේ අන්න එහෙම අතිශයින්ම දුර්ලභ කෙනෙකුට යම් තාක් මේ ධර්මය අහන්න පුළුවන්. ඒ ධර්ම මාර්ගෙත් පින්නතුනේ හැම කෙනෙකුටම යන්න බෑ පින්නතුනේ සෑහෙන දුර යන්න බෑ එක්තරා දුරකට විතරයි යන්න පුළුවන් සමහර අයට පින්නතුනේ මනුස්ස ආත්ම රැකගෙන මට්ටමට එන්න පුළුවන් සමහර අයට පින්නතුනේ සෝවාන් මාර්ගයටපත් වෙන්න පුළුවන් සමහර අයට ඵලයටපත් වෙන්න පුළුවන් ඊට වඩා ටිකක් උසස් කගුදාගාමී කරගන්න පුළුවන් අනාගාමී කරගන්න පුළුවන් ඒ විදිහට ඉන්නේ පින්නතුනේ දුර්ලභයි ඉතින් ඊට වැඩි එයාට දිනු කරන්න බෑ අතහරින්න කිව්වොත් අතහරින්නේ නෑ අතහරින්න කිව්වොත් එහෙම තේරෙන්නේ පින්නතුනේ තමන්ට අහිතක් අනර්ථයක් අවඩක් කරනවා කියලා ඉතින් මෙහෙවෙනි මනසවල් මට දැනෙනවා මං අධ්‍යයනය කරන්න බලනවා එතනින් එහාට මේ මනස තව ටිකක් තල්ලු කරන්න ඔන දවසක් මිනිස්සෙක් ආවා ඉතින් මට මෙයාට ගුරුවරයෙක් ඉතින් මට මේ එයාට ධර්මයේ දේශනා කරගෙන යනවා මම දන්නවා මෙයාව තල්ලු කරන්න අමාරුයි කියලා මෙයා ලෝකේ උපාදානය කරලා ඉන්න කෙනෙක් පිළිතුරු ටිකක් බන ටිකක් කියාගෙන යනකොට වටපිටාවේ ඉන්න හාමුදුරුවරුන්ට බයින්න පටන් ගත්තා හාමුදුරුවරු මෙහෙමයි අරකම් මේකයි කියලා මං හිතුවා ඉතින් හාමුදුරුවරුන්ට නෙමෙයිනේ බනින්නේ මට නෙමෙයිනේ කියලා මම තව ටිකක් බන කියාගෙන ගියා හිමින් සැරේ ඔබ වහන්සේත් ඔය බණ කිව්වට මෙහෙමයි අරමයි කියලා දැන් ඔන්න මට බලන්නේ ඉස්සරේ පටන් ගන්නවා ඒක කමන්නේ කියලා මම තවත් ටිකක් කියාගෙන ගියා මේ මිනිස්සයා එන්නේ එන්නේ යක්ෂා වේශයලා බොහෝම දරුණු වුණා ඊට පස්සේ මාත් එක්කම පැටලෙන්න එනවා මම දැනගත්තා හරි මේක තමයි තත්ත්වය මම ඉතින් අධ්‍යයනරණේ ගියේ මට මේක අධ්‍යයනයක් එයාට ඒක ඇත්ත තත්ත්වයක් වුණාට මට අධ්‍යයනයක් ඒක මම අධ්‍යයනයෙන් තේරුම් ගත්ත මෙයාව මෙහෙම එලවන්න මේ මෙයාට මේක ඉඩ දෙන්න ඕන කියලා මම අතහැරලා දැම්මා. එයා මානසික රෝගියෙක් වෙලා ආයේ ඊට පස්සේ ආවා. ඊට පස්සේ මම මනෝ වෛද්‍යවරුන් කරා යොමු කරේ මම. හවල් කෙනා ළඟට යන්න කියලා එයාගේ නෝනයි එයායි දෙන්නම ඇවිල්ලා මානසික රෝගී තත්ත්වයන් වලට. ඉතින් මම දන්නවා මේ මිනිස්යාගේ හිතේ තිබුණු දුෂ්ටකම් වලට සහ පාපතර ස්වභාවයට මානසික රෝගියෙක් නොවී හිටියනම් තමයි පුදුමේ ඉන්නේ. ඊට පස්සේ දැන් බෙහෙත් එහෙම ගහලා ඉන්නවා. ඉතින් බෙහෙත් වලින් ඉතින් ස්නායු පුච්චගෙන ඉන්නවා. මනස සෞතුයි නරකයි. අර ශෛල වේගවත් කරන්න තියෙන විදිහට නේද? ශෛල අඩපණ කරලා දාලා තියාගන්න. ඒක තමයි මානසික බෙහෙත් කියලා කියන්නේ. එයා දකින්නේ ශෛලවල අධික ක්‍රියාකාරීත්වයනේ දකින්නේ. මානසික ක්‍රියාකාරීත්වය මනෝවෛද්‍යවරු දකින්නේ නැහැ සමහර අය. එයාල දකින්නේ ඒතර. එතකොට ඒ ශෛල ටික පොඩ්ඩක් පාලනය කරලා තිබ්බාම හරි. මනසට ඒකේ අර එළියට එන්නේ නැහැ. ඇතුලෙන් එන ප්‍රෙෂර් එක එළියට එන්නේ නැහැ. එච්චර එන්නේ. දැන් ඇඟේ හයියෙන් මිනිස්සෙක් මොනව හරි බිඳිනවා, කඩනවා, මේවා කරනවා නම් එයාට ටිකක් ඇඟ පරණ නැති වෙන්න මොනව හරි දෙන්නාම ඇතුලේ පීඩනේ දිනනවා. හැබැයි අර කඩන්න බිඳින්න පෙරලන්න බෑ. මොකද ඇඟ පරණ නැති කරලා තියෙන්නේ. නිදි මත කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වෙන් පිරුතුණී ආන්න එහෙම තත්වයක් තියෙනවා. ඒ නිසා පින්නතුන් තෝරගන්න පින්නතුන්ට අවශ්‍ය කොතනද කියලා. ඒක බොරුවට එකක් වෙන්න බෑ. ඒ තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයෙන් එන උත්තරේ මොකද්ද කියලා ගන්න. මට එදා වේල සැනසিলা ඉන්නද ඕන. එදා වේල මනස හදාගෙන යන්තම් ජීවිතේ ගෙවාගෙන යන්න මනස හදාගන්න උමනා අයත් ඉන්නවා. මමත් එහෙම කාලයක් හිටියා පින්නතුනේ. එදා වේල මනස අර එදා වේල හම්බ කරන් කර මිනිස්සු ඉන්නේ ඒ වගේ තමයි එදා වේලට මනස හදාගන්න පුළුවන් නම් ඇති කාලයක් ඉදියට පස්සේ තමයි තේරෙන්නේ මේක නිකන් බහින හුලම් බහින ටයර් එකට හුලම් ගන්නවා වගේ වැඩක් එදා වේල හදාගන්නවා ආයි බහිනවා එදා වේල හදාගන්නවා ආයි බහිනවා ඉතින් එහෙම ඉඳලා සංසාරය ගැන යම් දැනිච්ච නිසා එතනින් එහාට අහන්න ඕන කියලා දිරියක් ශක්තියක් ආවා හැබැයි කාලයක් හිටියා පින්නතුනුත් කොතනද ඉන්නේ කියලා බලන්න. ඔය පිටින් මොලෙන් Tamanda තියෙන ලොකු වැලියෝ එකක් නැති නිකන් හරි සරල ගලාගෙන යන වචන වැඩක් නැහැ. Tamange papuwa කියන දේ මොකද්ද කියලා අහන්න ඕන. Tamange සැබෑ ආධ්‍යාත්මය. දැන් මිනිස්සු ඉන්නෝ මොන හරි දෙයක් කන්න ආසයි නෑ ඕන්නේ මට ඕන්නේ. මොන හරි දෙයක් ආසයි නෑ මට එපා ඕන්නේ. ජීවිතේ දියුණු වෙන්න ආසයි. අනේ ඌව ඔච්චර මොකටද ඕන්නේ? ඒක ඇත්ත කතාව නෙමෙයිනේ. ඒක බොරු කතාව ඒක. බොරුව. තේරුණානේ? ඒ බොරුවේ ඉන්න එපා. ඒ බොරුවේ ඉන්න එපා. ඇත්ත කතාවේ ඉන්න. ඇත්ත කතාවේ ඉන්න. සත්‍ය කතාවේ ඉන්න. මම නම් ඔය කාටවත් ඉරිසියා කරන්නේ නෑනේ. ඒ ඉරිසියා කරනවා. ඇත්ත කතාව නෙමෙයි. මං ඔය කිසි දෙයකට ආස නෑනේ. මේ ඇත්ත කතාවක්ද කියන්නේ? බොරු. ඒක නිසා අපේ ඇත්ත කතාව අපේ තුලින් හොයාගන්න ඉක්මනින්ම. ඉක්මනින් ඇත්ත කතාව හොයාගන්න. ඒකට කියනවා සත්‍යවාදී වෙනවා කියලා. මට ඕනම වෙලාවක මගේ ඇත්ත කතාව මට කියන්න පුළුවන්. නරක තියෙනවා නම් නරකත් කියන්න පුළුවන්, හොඳ දේවල් තියෙනවා නම් හොඳ දේ කියන්නත් පුළුවන්, දියුණු ප්‍රමාණය කියන්නත් පුළුවන්, නොදියුණු ප්‍රමාණය කියන්නත් පුළුවන්. එනිසා ඔබේ ඇත්ත කතාව තුලට එන්න. ඔබේ සිත තුළින් මේ විශ්වයේ, මේ පෘථුවිය වගේ ග්‍රහලෝකයක් නිර්මාණය වීම, ඒ ග්‍රහලෝකයේ මේ මිනිස්සෙක් වගේ දියුණු ජීවියෙක් බවට පත්ව ආත්මයක් ලබා ගැනීම අතිශයින්ම විරල කාරණයක්. ඒ විරල කාරණය කොහොමද ඔප්පු කරලා කියන්නේ? ඔබ ගන්නවා නොතරයි ටිකට්. සානිදා වාසනා මහා ජන සම්පත අරව මේව කී කියා තියෙන්නේ. ඔක පළවෙනි තැනක තාම මෙතන කාටවත් ඇදිලා නැහැ කියලා මම විශ්වාස කරනවා. පළවෙනි තැනගම එක දිගට ලක්ෂ වාරයක් ඇදෙනවා එක මිනිස්සෙකුට. ඔබ දැන් මේක විශ්වාස කරනවද? මේක වෙන්නේ නැති දෙයක්. ඕනනම් ජීවිත කාලෙම එකක් ඇදෙයි. උපරිම වුණොත් තුන් වතාවක් ඇදෙයි. අපි තවත් විරල වෙන්න අපි කියමු, උපරිම ඕනනම් ජීවිතේ පුරා මාජන සම්පතේ පළවෙනි තෑග්ග ඔබටම කීපාරක් ඇදුනද? දහවතාවක්. එහෙම මිනිස්සෙක් නැහැ නේ ලංකාවේ, නැහැ කොහෙවත් නැහැ. එකම තෑග්ග ලක්ෂ වාරයක් ඇදෙනවට වඩා දුර්ලභයි කියලා කිව්වොත් ඔබට හිතා ගන්න පුළුවන්ද? මනසට හදා ගන්න පුළුවන්ද ගණන්? එහෙම ගණක් හදන්න බෑනේ. අන්න ඒ වගේ දුර්ලභ බවක් තියෙනවා. ඒත් මේ දුර්ලභ ගත්ත ජීවිතයේ මිනිස්සු කෑම බීම වෙනුවෙන් ආසත්ත වෙලා, එහෙම නැත්තම් ස්ත්‍රීන් වෙනුවෙන් ආසත්ත වෙලා. මේ සින්දු එහෙම තියෙන්නේ බලන්න, ගීත ගායනා කරන ඒවයිම තියෙන පද පේලි බැලුවාම මේ යක්කු විතර ගෑනු බාලයෝ ටිකක් මේ ලෝකේ තව කොහෙද ඉන්නේ කියලා හිතනවා. මේ සින්දු වල කියන දේවල් වල හැටියට මට හිතෙන්නේ සින්දු කියන්නේ ගෑනු බාලයෝ කියලා. ඊට පස්සේ ගම්මාන වල මේ රටේ ওই ස්ත්‍රීන් වෙනුවෙන් යුද්ධ කරගන්න, මරා ගන්න, එන කොටා ගන්න සමාජයක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වපු මේ ශරීරයේ නවදොරින් වැහෙන පුණු අසූචි මල මුත්‍රා පිළිබඳව අවබෝධයක් නැති නිසා ඒවා මතින් තමන්ගේ ජීවිතේ නාස්ති වෙනවා. ඊට පස්සේ පින්නතුනේ මේ දාලා යන ධන සම්පත් වෙනුවෙන්, වස්තු සම්පත් වෙනුවෙන් අමු පෙරේතය වෙලා මල පෙරේතය වෙලා ඉන්නවා. පොඩ්ඩක් පින්නතුනේ මේ ආකාශ විද්‍යාව පිළිබඳව විශ්ව ඒ නව සොයා ගැනීම පිළිබඳව එහෙම වීඩියෝ දර්ශන බලන්න. මට බලන හැම මොහොතකම පේන්නේ පෘථුවියේ ඉඳලා අපි ටිකක් ඈතට ගිහිල්ලා චන්ද්‍රයා කැරකෙන සීමාවට ගිහිල්ලා චන්ද්‍රයා කැරකෙන සීමාවෙන් එහාට ග්‍රහමණ්ඩලය කැරකෙන සීමාවට ගිහිල්ලා ග්‍රහමණ්ඩලය කැරකෙන සීමාවෙන් ඉහළට ගිහිල්ලා ගැලැක්සි එකට යනකොට අපේ ඉරවත් ඒ ගැලැක්සි ඇතුලේ හොයාගන්න බෑ. එතකොට මේ මිනිස්සුන්ගේ සිතිවිලි කොච්චර පටුද කොටුද සරලද? මේ නොවටිනා දේවල් වලට විශාල වටිනාකම් දීලා තියෙනවා. තේරුණානේ? නොවටිනා දේවල් වලට වටිනාකම් දීලා තියෙනවා. මේ රත්තරන් කියලා જાතියක් හදාගෙන ඒකට මහ පුදුම වටිනාකම් ටිකක් දීලා. ඕක කන්නත් බෑ. බොන්නත් බෑ. මොකක්වත් කරන්න බැරි එකක්. නිකන් කහපාට පාෂාණයක්. වටිනාකමක් දීලා. ඒකේ උච්චාවචනය ඇතුළේ ඒක ගෙනල්ලා තියාගන්නවා, ඒක හංග ගන්නවා, කරේ දාගන්නවා, ඇඟේ දාගන්නවා. හදාගත්ත වටිනාකමක්. ඇති දෙයක් නේ. මෙන්න මේ වටිනාකම් වල ඇතුලේ හිර වෙලා මිනිස්සු දියුණුව, දුප්පත්කම, සාර්ථකත්වය, අසාර්ථකත්වය කියලා අර සම්මුතියෙන් හදාගෙන මිනිස්සුන්ට කියනවා මේක තමයි සාර්ථකත්වය, මේක පස්සේ දුවපල්ලා. එහෙම නෙවෙයිද කියන්නේ? ධනාත්මක චින්තකයෝ උගන්නන අය ආර්ථික විද්‍යාඥයෝ මොකද්ද කියන්නේ? සල්ලි ටිකක් පෙන්නලා, ක්‍රිප්ටෝ ටිකක් පෙන්නලා, ඈ ඩොලර් ටිකක් පෙන්නලා මේක පස්සේ දුවපන්, මේක පස්සේ දුවපන්. මෙතන තමයි අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ධම්මං විනානත්ති සුඛානත්තා. ඔබ ධර්මයේ පස්සේ දුවන්න, ධර්මයේ හොයාගෙන දුවන්න කවදාවත් වරදින්නේ නැහැ. ඒකෙන් ඔබට ජයග්‍රහණයක් ලැබෙනවා. පින්නතුනේ හිතේ තියෙන දේවල් සෝදන විදිය ඔබ දන්නේ නැද්ද? ආදීනව සංඥා. ආදීනවේ බලාගෙන යන්න. හන්දි මිනිස්සේ අද බඩු භාණ්ඩ ගද්දී රුපියල් 100ක වංචාවක් ඔබට කළා. ඔබ බලද්දී මට මේ මිනිස්සයා කිව්වේ රුපියල් 850යි කියලා. මේ මිනිස්සයා 950ක් අරගෙන මේකට මට 50යි දුන්නේ. දැන් තමයි මතක් වුනේ. යන්න ඕන මේ මිනිස්සයාගෙන් මේක ගන්න. ආවේගය වැඩි වුණොත් එහෙම මිනිහා කරන්නේ රුපියල් 500ක් දීලා ත්‍රිවිලර් එකක් අරගෙන යනවා රුපියල් 100ක් ගන්න. ආවේගය වැඩි වුණොත් මන් දන්න එක මහත්මියක් ඉන්නවා රුපියල් 5ක් අඩුවෙන් පොල් ගෙඩියක් ගන්න අතුරුගිරියේ ඉඳලා හෝමගමට යනවා කාර් එකේ. ඩ්‍රයිවර් කියනවා අනේ හාමුදුරුවනේ අපේ නෝන වගේ නෝන කෙනෙක්. මම අහුවේ ඇයි? රුපියල් 5ක් අඩුවෙන් පොල් ගෙඩියක් ගන්න හෝමගමට යනවා. එහෙනම් පොල් විතරමද? ඔව් පොල් විතරයි අරන් යන්නේ. පොල් ගෙඩි ගොඩාක් අරන් එන. නෑ ඉතින් උඩින් පොල් ගෙඩි 10ක් 15ක් තමයි. ඒක පරිටික හදාගන්න බැහැලු මං කම්පියුස් වෙලා ඉන්නේ කිව්වා ඩ්‍රයිවර් කියනවා. හරි අමාරු හිතා ගන්න අපේ නෝනගේ වැඩේ. මොකද මටත් දෙනවා රුපියල් 2500ක් විතර. මේ වාහනෙටත් තෙල් ගහනවා රුපියල් අඩුම තරම 2000ක්. මොනව කරනවද කියලා හිතා ගන්න බෑ.
එහෙම තමයි මේ මනසවල් හැදුනොත් සැකසුනොත් ආදීනමය පිළිබඳව ගණන් හදාගන්න බැරි වුනොත් වේදම පිළිබඳව ආදායම පිළිබඳව ගණන් හදාගන්න බැරි වුනොත් ඔන්නෝම ප්‍රශ්න වෙනවා. ජීවිතේ ඔන්නෝම ආදීනමය බලන්න පින්නතුනේ. මට මේකෙන් කොච්චර ලාභ තියෙනවද අලාභ තියෙනවද කියලා බලන්න. ඔබේ හිත පින්නතුනේ ලෞකික දේවල් කරා දුවන ගැඹුරු හිතෙන් අහලා බලන්න. ලෞකික දේවල් පස්සේ මරාගෙන මැරිලා දුවන හිතක් තාම තියෙනවද කියලා බලන්න. ඉතින් අහලා බලන්න ඔබට ධන තෘෂ්ණාව ඇතිද? බල තෘෂ්ණාව ඇතිද? නිල තෘෂ්ණාව ඇතිද? ඉතින් අහලා බලන්න. මට කියන්න එපා ඔබේ උත්තරේ ඔබම තියාගන්න. ඔබට තව කොච්චර ඕනද? දැන් එතකොට කියයි සමහරලාට හිත ගියා ඔබට මෙච්චර ඕන කියලා. මං කර වැඩේ තමයි හරි අපූරු දෙයක් කළා මං අවුරුදු 15 16 දී. හිත ඕන දෙයට ඉඩ දුන්නා මම හිතට. හිතට ඉඩ දීලා මම කිව්වා ඔබ ඵලයන් ඒ ගමන. හිතට කියනවා ඔබ ඵලයන් ඒ ගමන. හා මම බලන් ඉන්න ඔබ ඵලයන්. නෑ ඉතින් හිත හිතන තරම් වේගෙන් යන්න බෑනේ. නෑ නෑ කවන්නේ ඔබට හිතන විදිහට ඵලයන්කෝ. අපි දන්නවනේ හිත හිතන විදිහට ප්‍රායෝගික ලෝකේ අපිට යන්න බෑ. නමුත් මං හිතට කියනවා නෑ නෑ ඒකට කමන්නේ ඔබ නතර වෙන්න එපා ඵලයන්. මේ හිතත් එක්ක මේ වගේ කතා කරපු කෙනෙක් තව ඉන්නවද මන් දන්නේ නෑ. ඔබලත් මේ වගේ කතා කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන. පිටතින් මන් දෙනවා හිතට යන්න දැන් මගේ හිතේ ඒ දවස්වල නළුවෙක් වෙන්න ඕන කමක් තිබ්බා. ඉතින් මං කිව්වා හිතට ඵලයන්කෝ කියලා බලනවා. කවුද ඉන්නේ ඉහළම නළුවා? ඉහළම නළුවා ගරු සම්භාවනීය සම්මානනීය නළුවා. ඉතින් වෙන කවුරුත් නැහැ. උඹේ ඔය දැන් ගුරුවරේ කැඩියට උගන්වන්නේ. ඒ කාලේ අපේ ගුරුවරේ කැඩියට හිටියා මේ සතිස් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්තයා. ඉතින් හරි ගරු සම්භාවනීය රංගන ශිල්පියෙක් නේ. ඒ වගේ තත්ත්වෙට තමයි අපිට යන්න පුළුවන්. ඊට වඩා තැනක් නැහැ. එතකොට ඊළඟට තවත් පැත්තක් හිතන එක පා වෙනකොට මේ රටේ තියෙන ඉහළම ගොඩනැගිල්ල අයිතිකාරය වෙන්න ඕන කියලා. දැන් හා 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 දැන් ඔබට ආසයිනේ ඔය ඵලයන්කු ගිහිල්ලා බලන්න. අවසානේ තැවීම විතරයි ඉතුරු වෙන්නේ කියලා මම දැක්කා. ලතවීම විතරයි ඉතුරු වෙන්නේ කියලා මම දැක්කා. නිගම්වත් මම දැක්කේ නැත්තම් මම මොකද කරන්නේ? හොරකම් වංචා දූෂණ හැම දෙයක්ම කරලා 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 බොරු කියලා ඔතෙන්ට එනවද නැද්ද? ඔතෙන්ට එනවා. දේශපාලනයටත් එයි ඒ වෙනුවෙන්ම. ඇවිල්ලා කියන්න පුළුවන් බොරු ටික ඔක්කොම කියලා ඔතෙන්ට එයි. ඇවිල්ලා මම එකම එක ජයග්‍රහණයක් ලැබුවා මොකද්ද? විශාල ගොඩනැගිල්ලක අයිතිකාරයෙක් වුණා. ලොකුම ගොඩනැගිල්ලක අයිතිකාරයෙක් වුණා. ඔබට අවුරුදු කීයක් යයිද ඔය ටික හදාගන්න? එයා ඔක්කොම ගණන් හදලා බලලා කියනවා ඔබට යන්න පුළුවන් උපරිම අවුරුදු 55ක් වගේ වෙනකොට හදාගන්න පුළුවන්. අනිත් ටික ඔක්කොම කම්ප්ලීට් කරලා ඕවායි තියෙන තව ණයතුරස් ඒවා මේ වගේ වල ටිකක් සම්පූර්ණ අයිතිකාරය වෙනකොට 65ක් විතර වෙයි. ලෝන් එකක් ගෙවල වෙනකොට 65ක් විතර. හා ඔබට තව අවුරුදු කීයක් ජීවත් වෙන්න පුළුවන්ද? පරිම හිටියොත් අවුරුදු 10ක් නැත්තම් 20යි පරිම. ඊට පස්සේ ආයි ආන්සර් එකක් හම්බ වෙනවා. බාහිරයට කෑවේ නැහැ, බිව්වේ නැහැ, නිදාගත්තේ නැහැ, ශරීර සෞඛ්‍ය ගැන බැලුවේ නැහැ. ඒක නිසා තා අවුරුදු උපරිම 5කට 10කට වැඩිය බෑ. මනස බොරු කියන්නේ නැහැ. මනස ඇත්ත කියන්නේ. හරි. ජීවිතේ හැම දෙයක්ම කැප කරලා හැම දෙයක්ම විනාශ කරගෙන ඔබ එක ජයග්‍රහණයක් ලබනවා. තුඹසක් හදනවා. මම ඒකට තුඹස කියලා කියන්නේ. ඇත්තටම ගෙවල් ලොකු උසට තියෙනවා දැක්කම මට පේන්නේ ලොකු තුඹසක්. යම්කිසි මිනිස්සෙක් හදලා තියෙනවා තුඹසක්. ඉතින් ඒකේ ගොඩක් වේයෝ ඉන්නවා. සතු සර්පයෝ ඉන්නවා, නයි පොළඟු ඉන්නවා. ඈ තව මොනවද මේ කබරයෝ, තලගොයියෝ ඔක්කොම ඉන්නවා ඒ තුඹසේ ඇවිල්ලා අරගෙන. නුඹට ආත්ම තෘප්තියක් නැහැ. ආත්ම තෘප්තියක් නෑ. ආත්ම තෘප්තියක් නැහැ. ඒ නිසා ආත්ම තෘප්තියක් නැති ගමනක් යන්න එපා. ස්ත්‍රීන්ට වසී වෙච්ච අය වෙන්න තුනේ. තමන්ගේ ස්වාමි දියණිය වෙන්න පුළුවන්. මලාට පස්සෙත් ඒ ස්වාමි දියණියගේ ඇඟීමයි. යන්නේ නැහැ. ඊට පස්සේ මම දන්නේ ඒක මහත්මයක් හිටියා, එතුමිය ගිහිල්ලා ඉවරලා ජයශ්‍රී මහබෝධියට බාර කළා කියලා එකක් කළා. ඉතින් කපුවන් හරහා බලනකොට ඇඳෙන්නේ නැගිටින්නත් බෑ. මොකද බදාගෙන වෙලාගෙන ඉන්නෝ මහත්තයා ඇවිල්ලා. දැන් මේක මහත්තයාගේ පැත්තෙනොත් මහත්තයට විශාල හානියක්, නෝනගේ පැත්තෙනොත් නෝනට මේක විශාල හානියක්ද නැද්ද? හානියක්. මේ බැඳීම හොඳයිද? මෙහෙම ස්වාමි භාර්යාවරු හැටියට බැඳීම හොඳයිද? තම මේ ළඟපාතව මම දන්න ගෙදරක් වුණා, තාත්තා තමන්ගේ හිටපු දියණියට බැඳිලා ඇවිල්ලා දියණිය වෙලා ගත්තා. ආයි දියන්න බෑ. ඒ දිවිණියගේ ජීවිතේම අසාර්ථකයි, තාත්තගේ ජීවිතෙත් අසාර්ථකයි. තාත්තට සසර විශාල විපතක් සිද්ධ වෙලා තියෙනවා, දියණියගෙත් මේ ආත්මයටත් විපතක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ මානසික බැඳීම් හැම මොහොතකම විද්‍යාත්මක කරන්න පින්නතුනේ, සත්‍යවාදී කරන්න. මේවයි තියෙනා වූ අඩු මානසිකත්වයේ බලන්න, දුර්වල මානසිකත්වයේ බලන්න. ඒක දිහා බලන්නේ නැත්තම් මොකද කරන්නේ? නෑ මට ඒකමයි ඕන. කිසි කොන්දේසි විරහිතව බැඳීම් හරි පූජනීයයි, හරි ශ්‍රේෂ්ඨයි කියලා තමයි ලෞකික ලෝකේ නම් කියන්නේ. බුද්ධාගමේ නම් බුදුදහමේ නම් කියලා කියන්නේ ඒවා හරිම ශ්‍රේෂ්ඨ දේවල් නෙමෙයි. ඒවා මෝහයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් සිද්ධ වෙන දේවල්. දැන් අපි දන්න මෙහෙණින් වහන්සේ නමක් ඉන්නෝ. එතුමේගේ ගිහි කාලේ හිටිය ප්‍රේමවන්තයෙක් ලියුමක් දුන්න, ප්‍රතික්ෂේප කළා. ඒක වේදනාවට ගිහිල්ලා කෝච්චියට පැනලා මළා. ප්‍රේමවන්තයා මැරිලා නිකන් ඉන්නේ. දැන් අර ආත්මය අර ඥරළම පස්සේ එනවා. කිසිම කෙනෙකුට එයත් එක්ක සම්බන්ධයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට එයාට විවාහයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එයාට තනි මන්සලක තැනක ඉන්න විදියක් නැහැ. රාත්‍රී නිදාගත්තාම පවා අර ආත්මය ඇවිල්ලා වෙලා ගන්නවා. නඩු දාලා කියන්නේ මේ මේ උල්මාක් කියලා වෙලා ගන්නවා මූට එහෙම තහනම් කරන්න කියලා. මස් ශරීරයෙන් හිටියේ නම් එහෙම ඒ පැත්තට යෑම තහනම්, බැලීම තහනම්, තර්ජනය කිරීම තහනම් කියලා වරෙන්තුවක් ගන්න තිබ්බා. දැන් ගන්න බෑ. පැහැදිලි නේද? දැන් ගන්න බෑ. දැන් වෙලාගෙන ඉන්නවා. සයින්ස් කරන්න දෙයක් නැහැ කිව්වා. අංග අපි කිව්වා ඕක මනෝමය දෙයක් වෙන්නේ නැති කියලා. නෑ දවසක් පෙන්නවා මේ මත මේම ඇඟිලි පාරවල් හතර නිල් පාටට හීටලා මේ අතේ. අපි දැති ගත්ත මේ මොකද්ද කියලා. කියන ඇවිල්ලා යාව තද කරලා ඇල්ලුවොත් එහෙම ඒ එතන ඒ පාරවල් හිටිනවලු. ඒ අද්භූත ආත්මය. ඉතින් පින්නතුනේ මේ දේවල් ටික පින්නතුන්ට මතක් කරේ කතන්දර හැටියට නෙමෙයි. ඔබේ හිත පරීක්ෂා කරගන්න. ඔබේ බැඳීම් විදර්ශනා කරන්න. ඔබම තනිමන්සලේ ඔබේ පටලැවුම් ටික ලියා ගන්න. නූල් බෝලයක් පැටලිලා වගේ අන්තෝ ජටා බහි ජටා. ගැට පිට ගැට ගොඩයි. ස්වාමීනි මනස කියන්නේ නම් ලියා ගන්නව බැරි ප්‍රශ්නයක්. එහෙම නෙමෙයිද? ඒතකොට කියන්නේ තේරෙන්නේ. මේ තොත්ත බබාලා හිතන්නේ හාමුදුරුවෝ ඇවිල්ලා අපිගේ ඔක්කොම ගැට ලිහලා මේ ලිහලා දාලා යන්න ඕන. එහෙමද හිතන්නේ? මට මේ කාගවත් ගැට ලිහන්න මට අවශ්‍ය නෑ. තම තමන්ගේ ගැට තම තමන් ලිහා ගන්න. හුදකලාවකට යන්න තනියෙන් වාඩි වෙන්න තනියෙන් තමන්ගේ හිත දිහා බලන්න හිත පරීක්ෂා කරලා බලන්න තේරුම් ගන්න උත්සාහ කරන්න තමන්ගේ සැබෑ තත්ත්වය මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න එකින් එක එකින් එක ලියාගෙන ලියාගෙන තමන් නිදහස් වෙන්න සැහැල්ලු වෙන්න මෘදු වෙන්න දැන් තද ගතිනේ ඔය ගැට ඔක්කොම ටික ටික ලියා ගන්නකොට එක ගැටයක් හරි ලියා ගන්නකොට ඔබට තේරෙනවා මෘදු වෙනවා ඔබ අර තද ගතියක් තමයි ගැටයක් කියන්නේ මෘදු වෙනවා තව ගැටයක් ලියනවා තව මෘදු වෙනවා තා ගැටයක් ලියනවා සායනස මන් දන තණ්හාව නැති කරගත්තා හරියන්න මෘදු වුණා දන තණ්හාව නැහැ කියලා කියන්නේ තියෙන දේවල් ඔක්කොම කාට කාට හරි දීගෙන යන එක නෙවෙයි. හදවතින් ඒකට තියෙනා වූ අවිද්‍යාවහගත බැඳීම නැති කරලා දාලා මේක මේ අම්බලමක්, తాවකාලික දෙයක්. මේක ඕනම වෙලාවක දාලා යන්න තියෙන දෙයක් කියලා යථා අවබෝධයෙන්ම තේරුම් ගන්නවා. මේකට ලොකුවට එල්ලිලා හිටියයි කියලා මේක මුකුත් කරගන්න පුළුවන් කමක් නැහැ. පිනතුනි දැන් මේ අපි මේ ධර්මශාලාව කියලා හිතාගෙන හිටියමුකෝ. ඒ භූමිකම්පාරේකාව තියෙනවා කියනවා. මේ හිමාචල් පැත්තටයි ඒ පැත්තේ ඉඳලා ඉන්දියාවේ මෙහාටත් තියෙනවා. තප්පර 45ක් මෙහෙම ප්‍රමාණය 8ක් 9ක් වෙන්න හෙල්ලෙනවා. ඈ පරිමාණය 8ක් 9ක් වෙන්න හෙල්ලෙනවා. එහෙම හෙල්ලුනොත් මේ ශනිකේම සමහරලාට අපිට තප්පර 45ක් ඇතුළත එළියට පැන ගන්න බෑනේ. සමහරලාට මේ තියෙන දෙයක් අපි ඇඟ උඩ වැටිලා අපිත් නැති වෙනවා මේ ධර්මතාලාවත් නැහැ. ගෙදරක යන්නත් සමහරලාට හිතන්න ඕනේ වෙන කොහේ හරි ගෙදරක යන්න හිතල වැඩකුත් නැහැ සමහරලාට. ඉතින් අපි හිතට මේක දීලා අහන්න ඕන මොනවද බං ඔබ මේ හිතන්නේ? මම මෙච්චර මේ ඇලීමක් මෙහෙම තියාගෙන හිටියද මේ මේවා හරි සංස්කාරක ධර්ම මේව නැති වෙලා යන දේවල් බන්ධනේ ලියා ගන්න බලන්න ගෙදරට බැඳීමක් නැද්ද කියලා. එහෙම බැඳීම් සමහර අය තියෙනවා නමුත් ඒක බැඳීම් කියලා හඳුනගන්නේ වෛරය තියෙනවා හඳුනගන්නේ ඉරිෂියාව තියෙනවා හඳුනගන්නේ හඳුන ගන්න බලන්න හඳුන ගන්න බලන්න තේරුම් ගන්න මටත් තියෙනවා පින්නතුන ශේෂ වෙච්ච ඒවා තියෙනවා මටත් තියෙනවා හැබැයි අන්තයකට යන්නේ නැති එක නිසා මම හරි සන්තෝෂ වෙනවා මට තිරසියා හිතෙනවා තේමන්නේ ත්‍රිවිලරකින් යන මිනිස්සයා ගැන නම් මට තිරසියාවක් ඇති වෙන්නේ ටිකක් මඩ වැඩරි ගල් ලොකු වාහනයක් එම පාවිච්චි කරන දැක්කොත් මට පොඩ්ඩක් ඉරිදී හිතෙන වෙලාවල් තියෙනවා. යකෝ මේ වගේ එකක් මට තිබ්බනම් හොඳයි කියලා වගේ. ඒ වුණාට අන්තිකට යන්නේ නැහැ. මම ඒක දකිනවා. එතකොට මම හිතනවා මම ඇත්ත. මම එයාට වඩා බාලයි. මම චෝදනා කරනවා. ඔබ එයාට වඩා බාලයි. ඔබ එයාට වඩා දුප්පත්. ඒකයි උඹට ඉරිසියා හිතෙන්නේ. උඹට පල්ලෙහායට ඉරිසියා හිතෙන්නේ නැහනේ. යමෙකුට මට ඉරිසියා හිතෙනවා නම් එයා තේරුම් ගන්න ඕනේ එකෙන් හාමුදුරන්ට වඩා එයා බාලයි පල්ලෙහායි ඉන්නේ හොඳයි මට ඉරිසියා හිතෙනවා නම් මට යම් කිසි කෙනෙක් ගැන හරි දෙයක් ගැන හරි මොනවා හරි දෙයක් ගැන මම එවලම හිතා ගන්නවා මොකද්ද මම එයාට වඩා බාලයි මම එයාට වඩා දුප්පත් ඒකයි මට ඉරිසියා හිතෙන්නේ නෝක ඉරිසියාව රහස එහෙනම් ඔබ තේරුම් අරගෙන ඊට පස්සේ පරීක්ෂාවෙන් ඔය මන්තරේ වතුරල කියව ගන්නයි තියෙන්නේ. සචිත්ත පරියෝ දපනං මේ හිත දපණය කරන්න ඕන, දමණය කරන්න ඕන. නයි දපණය කරනවා. අලි දපණය කරනවා. අශ්වය දමනය කරනවා දපනය කරනවා සචිත්ත පරියෝ දපන සචිත්තේ සමහර අය අඳුනගනත් නැහැ හිත කොහේ තියෙනවද කියලා දන්නේ නැහැ එයා දෙන වේගවලට ඔහේ දුවල තියෙනවා විතරයි. ඒක තමයි ස්වභාවය. දැන් අපි ඉන්නවා පින්නතුන මේ පෘථුවේ. අපි ඇත්තටම දන්නවද මේ පැයට තප්පරයට කිලෝමීටර් තප්පරයකට කිලෝමීටර් 15,000ක් වේගෙන් යන පෘථුවියක් උඩ ඉන්නේ කියලා? තප්පරයට මේම කරනකොට කිලෝමීටර් 15,000ක් වේගෙන් යනවා කියලා තේරෙනවද? තේරෙන්නේ නැහැ. අපි හැමදාම එකම තැන පන්දල තියෙනවා, එකම තැන ගෙදර තියෙනවා වගේ අපිට හැමදාම තේරෙනවා. ඒක තමයි පින්නතුරු නොදන්න කම. මේක හරි වේගෙන් චලනය වෙනවා. අපිට අර වේගෙන් යනවා වගේ හුලම් පාරක් වදින්නෙත් නැහැ. මේ අභ්‍යවකාශයේ බෝල එකක් නෙමෙයි, අපේ වගේ මහා විශාල බෝල ගොඩක් තියෙනවා. ඔය එකක් පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා එක රේඛාවක් ට්‍රැක් එකක් පැන්නොත් ඇවිල්ලා ඔයින් එකක් අපේ එකේ හැපුණොත් අර නිකන් බයිසිකලේ බෝල ටික උනත් මෙහෙම තියෙද්දි පොඩ්ඩක් එහෙම මිස්ටෙක් එකක් වෙච්ච ගමන් බෝල පිට බෝල ගිහිල්ලා බෝල පුපුරනවා බයිසිකල් වල පාවා. ඉතින් ඒ වගේ දෙයක් වුණොත් රටවල් අල්ලගන්න යුද්ධ දරනවා, රටවල් වල ප්‍රධාන වෙන්න යුද්ධ දරනවා, රටේ බල පරාක්‍රම ඇති කරගන්න උත්සාහ කරනවා, ලෝකේ නමක් තියන්න හදනවා. අර පුටින් කාර්යයා ඌ කල්පනා කරනවා මම මැරෙන්න කලින් අපේ රුසියා දේශයට තව රටක් එකතු කරලා මැරෙන්න ඕන කියලා. අවසානයේ ඌට කරන්නේත් අර හිට්ලර්ට වගේ කෙල ගහනවා සෝනටත්. ඒකෙම ඉන්න මිනිස්සු දැන් හිට්ලර්ට ගරු කරනවද ඒ රටේ ඉන්න ජර්මනිය? නෑ, ඌගේ නමවත් ගහන්නේ නැහැ ගෙදර ඉස්සරහවත්. ගරු කරන්න ඒ රටේ ඉන්න මිනිස්සුත් කියන්නේ කතා කරන්න එපා මූසලයා ගැන. එහෙම කියන්නේ. ඒ වගේ ඔන්න ඔය හාදයටත් එහෙම කරනවා. ඒ වගේම තමයි අපි පොඩි පොඩියට පුටින්ලා ඉන්නවද බලන්න ඕන අපේ හිත ඇතුලේ. පොඩි පුටින්ලා, ලොකු පුටින්ලා, ලොකු පෙරේතයෝ, පොඩි පෙරේතයෝ, පොඩි යක්කු, ලොකු යක්කු. තණ්හාය ජායති ශෝකෝ, ප්‍රේමතෝ ජායති ශෝකෝ, රතියා ජායති ශෝකෝ. විප්ප මුත්තස්ස නත්ති ශෝකෝ නත්ති භයං. අනුන්ගේ වැරදි හොයන්න කලින් අපේ වැරද්ද සොයා ගන්නට ඕන. ලෝකේ නින්දා ගැරහුම් අපහාස නැති ලෝකයක් නම් ප්‍රාර්ථනා කරන්න එපා. බුදු වුණත් ඔබ හිතන්නේ මේ ධර්මකාමී වෙන්න ඇවිල්ලා ඒව නැතුව ජීවත් වෙන්න කියලාද? ඒව හිතන්න එපා. ඒව නැති කෙනෙක් ප්‍රාර්ථනා කරන්න එපා. අනුන්ට නින්දා කරලා ආශ්වාදයක් ලබන මිනිස්සු කොහෙන් හරි හේතුවක් හොයලා නින්දාවක් කරනෝමයි. නිග්‍රහයක් කරනෝමයි. හරියට පින්නතුනේ අර විපක්ෂයේ පක්ෂයේ විවේචනය කරන්න බලාගෙන ඉන්නවා වගේ. ඩොලර් එක පොඩ්ඩක් ශක්තිමත් වුණොත් ඒකටත් මොකක් හරි දොසක් කියනවා. ඔය ශක්තිමත් වුණාට ඔය එහෙම වැදගත් ශක්තිමත් වීමක් නෙමෙයි යෝග. හිතේ තියෙන කාලකන්ණි ගති නැති කරන්න ඕන. කාලකන්ණි ගති කරන්න ඕන. මේ රටේ ආර්ථිකය විනාශ කරපු මිනිස්සු අපි මේ 76 වසරක් හිටියකෝ මේ රට මෙහිමයි, කෝ රටේ දියුණුව. ඒ අක්කු තමයි බස් ටික පිච්චුවේ. ඒ අක්කු තමයි ට්‍රාන්ස්ෆෝමර් ටික පිච්චුවේ. ඒ අක්කු තමයි මේ රටේ සමුපකාර ටික ගැදුවේ. ඒ අක්කු තමයි අමාත්‍යංශ ටික ගිනි තිබ්බේ. ඒ අයස පාදේශ සභා ටික ගිනි තිබ්බේ. උපැන්න සාතිරිය ඔක්කොම ගිනි තිබ්බේ. ලේකම් කාර්යාල ගිනි තිබ්බේ. අයිඩෙන්ටිටි එක හොරකම් කරේ පාරේ වලවල් කැපුවේ. උන් අහනවා යකු මිච්ච දියුණුන් නැත්තේ මොකද කියලා. අවුරුදු 200ක් පස්සට ඇදලා දැන් මේ ඔය හරක්. ඉතින් අපි මිනිස්සු කට ඇරගෙන ඇත්තනේ නම් 2000න් පස්සේ ඉපදිච්ච හරක් විශේෂයෙන් 80 ගණන් වලින් යා ඉපදිච්ච උන්ට මතකයි 2000න් මෙහා ඉපදිච්ච හරක් කිනෝ බලන්න හොරකම් කරන්නේ නැති පිරිසක් උන් හොරකම් කරන්නේ නැහැ මංකුල්ලනේ කන්නේ ඕ නැත්තම් යාළුව දුන්නා එහෙමයි කියන්නේ හොරකම් කරන්නේ නැහැ යාළුව දුන්නා සමහර මිනිස්සු පක්ෂේ නමවත් දන්නේ නැතුව පක්ෂ පස්සේ යනවා තණ්හා විමුක්ති කියන්නේ තණ්හාව නැති කිරීම. භව විමුක්ති කියන්නේ භවය නැති කිරීම. ජනතා විමුක්ති කියන්නේ ජනතාව නැති කිරීම. ඒක තමයි නමේ අර්ථය. මං කියන්නේ මොන පක්ෂේ වුණත් තියෙන ඔය වගේ එක එක නම් තියෙනවා. ඉතින් උන් කරන්නේ ඒක. තේරුණාද? උන් කරන දේම උන් නමටම දාලා තියෙනවා. ඉතින් දොස් කියන්න පුළුවන්ද? දොස් කියන්න බෑ. යකෝ අපි නමටම දාලා තියෙන අපි කරන දේ. ඊට පස්සේ දාලා දෙන ඔය ගෙනාපු මේ තෙල් වල කොලෙස්ටරෝල් ෆ්‍රී සුද්ධ බොරු කියලා නැහැ. අපි කොලෙස්ටරෝල් වලට සල්ලි අය කරන්නේ අපි ඒක ෆ්‍රී දෙන්නේ නොමිලේ. දැන් සමහර ඒවා තියෙන්නේ එකක් ගත්තාම තව එකක් ෆ්‍රී කියලා ගහනවා. ඒ කියන්නේ ඒකට අපි සල්ලි ගන්න ඒක නොමිලේ දෙනවා. බෑග් එකක් ෆ්‍රී. මේ බාණ්ඩ ගත්තාම බෑග් එකක් ෆ්‍රී හම්බ වෙනවා. හරි. ඉතින් කොලෙස්ටරෝල් ෆ්‍රී අපි අරන් එනවා නඩු දාන්න බෑ අපි කිව්වේ නෑ කොලෙස්ටරෝල් නෑ කියලා අපි කිව්වේ ෆ්‍රී නොමිලේ දෙන්නේ අපි නෝ කොලෙස්ටරෝල් කිව්වෙත් නෑ නන් කොලෙස්ටරෝල් කිව්වෙත් නෑ විතවුට් කොලෙස්ටරෝල් කිව්වෙත් නෑ අපි කිව්වේ ෆ්‍රී කියලා විතරයි ඉතින් මොකුත් කියන්න බෑ අපි ජනතාව නැති කරනවා තණ්හාව නැති කරනවා වගේම තණ්හා විමුක්ති ජනතා විමුක්ති ජනතාව අපි නැති බංගස්ථානම කරනවා ඒගොල්ලෝ පැමිණියොත් හොඳ වචනයක් තියෙන ඒගොල්ලන්ට උදේහව අහගන්න පුළුවන් ජනතාවනි කැපවීම කරමු කැපවීම කරමු ඔච්චරයි නම් වෙන වචනේ කැපවීම කරමු ඔච්චරයි කිසිම දේශපාලකයෙකුට රටක් හදන්න බෑ මිනිස්සු තම තමන්ගේ ගෙදර වටපිටාව හදලා ණයට කන්න නිකං කන්න පුරුදු වෙන්නේ නැතුව තමන්ගෙන් සේවාවක් අවුට්පුට් එකක් ලෝකෙට ලබා දීලා නිර්මාණයක් ලබා දීලා තමන් ජීවත් වෙන්න අපි මේ නිකං කන්නේ අපි මනෝවෛද්‍යවරයෙක්ගේ කාර්ය සිද්ධ කරලා තමයි අපි දානේ වලදන්නේ මිනිසුන්ගේ හිත හදලා මිනිසුන්ගේ ප්‍රශ්න විසඳලා මිනිසුන්ට කෝටි ප්‍රකෝටි ගණන් වලින් අලාභ වෙන තැන් ඉෂු වෙන තැන් අපි මිනිසුන්ගේ ජීවිතවල හදලා තමයි අපි දාන වළඳන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වල කම්පැනි විකුණන්න හදන දේවල් මම විකුණන්න නැතුව ඉතුරු කරලා දීලා තියෙනවා ජීවිත විනාශ වෙන්න යන තැන්වල ජීවිත රැකලා දීලා තියෙනවා. වහබීලා මැරෙන්න හදන දේවල් ඒ මිනිස්සු තාම අද ජීවත් වෙනවා. ඒවා මිනිසුන්ගේ මුදවල ජීවිතේ ආරක්ෂා කරලා දීලා තියෙනවා. ඒසා මේ රටේ සුබ සාධනය ආධ්‍යාත්මික සුබ සාධනයක් එකතු කරලා අර්ථයක් සම්පන්න කරනවා. නිකං කන්නේ නෑ. එහෙම එකක් ලෝකෙට අවශ්‍යයි. උපදේශනයෝ කියන කට්ටියක් ඕන, ගුරුවරු කියන කට්ටියක් ඕන. ඒගොල්ලෝ උදැල්ලක් අරගෙන වැඩ කරන්නේ නෑ. ඒගොල්ලෝ වැඩ කරගන්න විදිය හරි කියලා දෙනවා. හැමෝම උදැල්ල අරගෙන කුඹුරේ ඉන්න ඕනේ නෑ. හැබැයි ඒත් අපි කුඹුරු කරන්න දන්නෝ. නියර කොටන්න දන්නෝ. ලියදි දාන්න දන්නෝ අපි. වී වපුරන්න දන්න ඕන මාත් එක්ක එන්න ඕන කෙනෙක් යන්න මමත් දන්න ලියද්දක් කුඹුරක් නිර්මාණය කරන්න කොහොමද කියලා. මොකද අපේ සීයල කුඹුරු කරේ පොඩි කාලේ ඉඳලා අපි මඩේ බැලලා කුඹුරුත් එක්ක ඉඳලා දිනනවා. ගොවිතැනත් එක්ක ඉඳලා දිනනවා. එතනින් එහාට ගිහිල්ලා තමන්ගේ හිත හඳුන ගන්න ඕනේ. හිත හඳුන ගන්න නම් මොකද කරන්න ඕනේ? හොඳින් බලාගෙන ඉන්න. හිත දිහා හොඳින් බලාගෙන ඉන්න. දැනුත් ඒකට වෙලාව. පක්ෂපාත නැතුව, පැත්තක් ගන්නෙ නැතුව, පුජ්‍යලත්වයක් ගන්නෙ නැතුව, මමත්වය ගන්නෙ නැතුව මේක ඇතුලේ ඉන්නේ වෙන එකෙක් කියලා කල්පනා කරන් ඉස්සෙල්ලම මේක ඇතුලේ ඉන්නේ මම නෙමෙයි, මේක ඇතුලේ වෙන මොකෙක් හරි එකෙක් බැහැගෙන ඉන්නවා. අන්න එයා ගැන, අන්න ඒක ගැන මම මේ භවදානෙන් ඉන්නේ කියලා කල්පනා කරලා බලාගෙන ඉන්න. මන් දිහා බලන් ඉන්නව නෙමෙයි, මං වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා. හැඩියට තමයි සලකන්නේ.
හොඳයි සාදු. සාකච්ඡාවට අපි කාලයක් දෙමු. අලුතෙන්ම ආපු පින්නතුනුත් ඉන්නෝ. උත්තර තමන් හදාගත්තේ නැති ප්‍රශ්න අහන්න. උත්තරේ තමන් හදාගෙන ප්‍රශ්නේ ඇහුවොත් ඒ උත්තරේම ස්වාමීන් වහන්සේ නොදුන්නොත් මොකද වෙන්නේ? කේන්ති යනෝ, තරහ යනෝ, අමනාප වෙනෝ, උත්තරේ එක්ක බලාපොරොත්තු වෙනෝ. මේ විදියට උත්තරයක් දෙයි එක්ක මේකට හාමුදුරු හරි කියයි. එහෙම හිතන්න එපා. ගුරුවරයාට ඕන එකක් කියන්න ඉඩ දීලා ප්‍රශ්නේ අහන්න. නැත්තං ඉතින් මට ප්‍රශ්නෙට උත්තරේ හැටියට දෙන්න වෙන්නේ එයා හිතාගත්ත උත්තරේ හොයාගෙන ඒ උත්තරේ කියන්නයි වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අපිට මේ දානමාන දෙන දායකය තරහ කරගන්න බෑ. මේ අගා තරහ කරගත්තොත් එහෙම හරි පාඩුවක් වෙන්නේ. ඊට වැඩිය හොඳයි අර එක වක්කඩකින් පැන්නාම පිරිකර දෙන්නේ නැහැ කියලා හිතුවා. ඊළඟ වක්කඩෙන් බැහැලා ගියා. මොකද කියලා අහුවාම උපාසක මහත්තයා දාණයෙන් නැති වෙයි කියලා බය වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලට අපිව දාන්න එපා.
සායන්හන්සේට ඉඩ දීලා ඕන උත්තරයක් දෙන්න, බනිනවා නම් බනින්න ඉඩ දෙන්න, නිග්‍රහ කරනවා නිග්‍රහ කරන්න ඉඩ දෙන්න. නිග්‍රහ කරොත් ඒකත් ඒකේ අනුශාසනේ තමයි. දැන් වක්කලි හාමුදුරුව බණ අහමින් ඉන්න තැනින් එළවෙන එකත් ඒක කර්මස්ථානය තමයි. ඒකේ කර්මස්ථානය තමයි ඒක. ඒකේ කර්මස්ථානේ ඒක තමයි. බලන් ඉන්න කෙනා මොනවා හිතුවාද? බලන් අර බණ අහගෙන හිටපු අහිංසක කොළුවා, අනේ එළෙව්වනේ බලන්න මේ කොළුව කිසි වරදක් කරේ නෑ, බුදුහාමුදුරු දිහා බලාගෙන බණ අහන එකනේ. මේ බුදුහාමුදුරුව නම් යකෙක්. ඈ දැන් එහෙමත් බණ අහන කෙනාවත් එහෙම ලවනවා නම් අපි කොහොම ලවයිද? කියන්නේ නෑ නෑ, ඒක තමයි කර්මස්ථානය. ඒසා විවේචනයක් තියෙනවා නම් ඒක කර්මස්ථානය. අපහාසයක් කරනවා නම් ඒක කර්මස්ථානය. නින්දාවක් කරනවා ඒකත් ඒ. නිහඬව ඉන්නවා නම් ඒකත් එහෙම. උත්තරයක් නොදී ඉන්නවා නම් ඒකත් උත්තරයක්. අනේ මට උත්තරයක් දුන්නේ නෑනේ. හැබැයි ඒකට මොකක් හරි හේතුවක් ඇති. දැන් මල්ලිකා දේවිය කොහෙද බුදුනේ කියලා ඉවරලා ආහන්න යන හැම වෙලාවෙතකදී බුදුහාමුදුරු වෙන කතාවක් ඇදලාගෙන වෙන පැත්තකට ගියා. මොකද කියන්න බෑනේ එකපාරට මේ මේ දැන් අපායේ ඉන්නේ, මේකයි වැඩේ වරද්දගත්තනේ කියලා කියන්න බෑ ඕසල මල්ලිකාවට. එකක් එහෙම කිව්වොත් එහෙම මෙච්චර දන් දුන්න එක්කෙනා එකපාරට ඔළුව මේ නරක් වෙලා මෙයත් පුතජ්ජනය. මොනව කරයිද දන්නේ. ඉතින් අර ඒ වගේ පිනතුන් ප්‍රශ්නයක් අහද්දී ඔන්න ඔය දේවල් ටික අනුගමනය කරන්න, උත්තර හදාගෙන අහන්න එපා, උත්තරේ බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ඇත්තෙන්ම උත්තර දන්නේ නැති ප්‍රශ්නයක් අහන්න ඕන. ඒ උත්තරේ කොයි හැඩයකින් කොයි විදියකටද වෙනස්ම විදියකට එයි කියලා බලාපොරොත්තුෙන් අහන්න ඕන. පැහැදිලි නේ? ඔව්. අන්න එහෙම අහන්න. එකම ස්වභාවයක් තුනට බෙදිලා. දැන් ඒක ස්වභාවයෙන් එකයිනේ. එක පවුලේ. නේද? දුවරු තුන්දෙන මාර්යාගේ දුවරුනේ. එක පවුලේ. එක පවුලේ තියෙන්නේ. ඉතින් මේ ධර්ම මාර්ගයේ යනකොට පින්නතුනේ විවිධ ආවේශ වීම. එක්ක ළඟපාත ඉන්න අයට ආවේශ වෙලා ධර්මය අහන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ මොනවා හරි දෙයක් වෙනවා. එහෙම නැත්නම් Tamanට ආවේශ වීම සිද්ධ වෙනවා. ඔය ආවේශ වීම අපිටත් නොතිබුණා නෙමේ අපේ මහත්තයා, තිබුණා. නැත්තේ නෑ. තේරුණා නේද? අපිටත් තිබුණා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කාලවලදී නොයෙකුත් නොයෙකුත් කර්මස්ථාන බාර දෙන්න බාර දුන්නා. ඒ ඒ ඒවා මගහරවා ගන්න. දැන් අධික ලෙස රාගසිත ඇති වෙනවා නම් ටිකක් පිළිකුල් භාවනාව කරන්න කිව්වා. දෙතිස් කුණප භාවනාව කරන්න කිව්වා. අර මල කුණු මල ඕජස් ගලාගෙන යන විදි බලන්න කිව්වා. ඒ අපිට ඒ කාලවලදී අපි කරන්නේ ওই මිනි කපන තැන්වලට ගිහිල්ලා බලනවා. ස්ත්‍රීන්ගේ මිනි කපනේව බලනවා. ඉරිමින්ගේ ඒවා කපනවා. බලන ඒවා බලනවා. එතකොට ওই YouTube වීඩියෝත් තියෙනවා. ඒවා කපන කොටස් එහෙම ඒවා තියෙනවා. ඒ ඔය දේවල් ටිකක් බලනකොට අර මනසේ තියෙන අර සංකප්ප රාගයනේ සංකප්පේනේ. ඒක දුරු කරන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මිනි යටකටු දිහා දිහා බලාගෙන ඉන්නවා. මේ මේකට නේද මේ හිත ඇලෙන්නේ, යටෙන්නේ ආදී කියලා ආදී වශයෙන් කල්පනා කරනවා. ඉතින් පින්නතුනි සමහර වෙලාවල් වලට ලස්සනම උදවිය මේ තරුණ කාලේ ගෑනු ළමයි මිය යනවනේ. එහෙම ධර්මයේ තේරුම් ගත්තේ නැති සමයන්වල මල ගෙවල් වල ගිහිල්ලා ඒ ලස්සන මිනිය දැක්කම රාගසිතුවිලි ඇති වෙලා තියෙනවා අපිට. එතකොට මම්ම මගෙන් හිතෙන් අහන යකෝ මේක මැරිලා ඉන්නේ. තෝ මොකටද මේකට ඇලින්නේ? මේක බොරු. මේක මේ කවුරුත් හංගන් හිටියද මං හංගන්නේ. බුද්ධ කාලයේදී වෙලා තියෙනවා. මලමිනී තියෙන තැනකට මේ භාවනාවට ගියාම මේ භික්ෂුව බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා සායන්නහස මට එතන ඉන්න බෑ. මොකද ඉන්න බැරේ? ලස්සනම තරුණ කාන්තාවක් මැරිලා ගෙනල්ලා දාලා තියෙනවා. මට රාග සිතුවිලි ඇති වෙනවා. මෙරිලා ඊට පස්සේ කියනවා නෑ ආයුෂ්මතුනි ඔබ එතෙන්ටම යන්න. ඒකම දිහා බලාගෙන ඉන්න. වෙන එකක් දිහා බලන්නත් දෙපා. ඒකම දිහා බලන් ඉන්න. කමන්නේ කමන්නේ ඒකම දිහා බලන් ඉන්න. ආන්න ඊට පහුවෙන්ද එනකොට නාහෙන් පෙන දානවා. ආන්න ඊට පහුවෙන්ද එනකොට කණෙන් පෙන දානවා. ආන්න ඊට පස්සේ නව දොරින් වැකිරෙනවා. ආන්න ඊට පස්සේ ටික දවසක් යනකොට ඒක පුපුරනවා. ආන්න ඒකෙන් නිල් පාට වෙනවා. තැනින් තැන පුපුරනවා. පණුව ගහනවා. පණු කැදිලි එනවා. බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නකොට තමන් අර මුලින්ම රාගසිත ඇති වෙච්ච එකමනේ මේ පරවෙන්නේ. ඒකම තමයි කර්මස්ථානයේ ඇති වෙන්නේ. නිකම් මං හිතන්නේ මේ දැන් කාලේ නම් ඉන්නේ හරි සුද්ධවන්තයෝ. හැබැයි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා එහෙම නැහැ. තමන්ට ඇති වෙච්ච දෙ කෙලින්ම ගිහිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා අව්‍යාජ විදියට. දැන් ඉන්න අය කියනවාද? පිටින් මවාගත්ත සුද්ධ පවිත්‍ර මාර ලස්සන සංස්කෘතික මිනිස්සු ඉන්නවා. ඇතුලෙන් අමු කුණු ගොඩවල්. නැද්ද? එහෙම තමයි. අපි හරි සම්භාවනීයයි. බොරු කතාව. අර මහත්තයා ඇත්ත කතාව කෙලින් කිව්වේ. එයා හිතේ තියෙන දේ කියන කෙනෙක්. ඒක තමයි ඇත්ත කතාව. ඒකට බුදුරජාණන් වහන්සේ ওই විදියට මෙනෙහි කරන්න බලන්න කියනවා. දවසක් මට ලොකු ධනවත් මහත්මයෙක් මට කෝල් එකක් දුන්න එක පාරක්. ස්වාමීන් වහන්සේ මට හරි මාර වැඩක් වෙලා තියෙනවා. මම මොකද? දැන් මම මේ ගෑනු ළමයෙක් දැක්කා. එයා හරි ලස්සනයි. මට ජිප් එක හරවා යන්න හිතෙනවා අමුදුර බලන්න. මට ඕනගෙන සල්ලි වලට ගන්න පුළුවන් සල්ලියක් මගේ ළඟ තියෙනවා. මට යන්න හිතෙනවා. මොකද කරන්න කියලා මං කව කොයි වගේද හැඩරුව? හැඩරුවක් දැක්කේ නෑ. ත්‍රී වීලර් එක ඇතුළට නැමිලා හිටියේ පිටිපස විතරයි දැක්කේ කිව්වා. මේක සත්‍ය කතාවක්. හරිද? සත්‍ය කතාවක්. පිටිපස්සයි කකුල් දෙකයි විතරයි තිබ්බේ කිව්වා. බොහොම සුදුවට ලස්සනට දැක්කා. ඒ නිසා මට දැන් දැඩි රාගසිතක් ඇති වෙලා දෙනෝ. දැන් මට හරි අමාරු වාහනේ අනිත් පැත්තටම කැපෙනවා. හරවන්න හිතෙනවා. මොකද වැඩේ? මොකද කරන්නේ කියලා. මං කිව්වා මහත්තයා හිතන්න දැන් ඔන්න අල්ලපු සීට් එකේ ඉන්න ඔය ගෑල් ළමයා අඳුරන කෙනෙක්. හා කිව්වා. හරි. දැන් කියනවා සර් මං අඳුරනවා ඔය ගෑල් ළමයා. හා කවුද කොහෙද? ඔය ළඟදී අර මෙහෙ ගෘහසේවිකාව රටක ඉඳලා ආවේ. ආ එතද? එතකොටත් ටිකක් දැන් කොලටි බහිනවා. දැන් මෙයා ටිකක් හොඳගෙන එන්නේ. ආ ඊට පස්සේ ඔව් සර් එහෙදි මෙයාට මේ අර සමාජ රෝගයක් හැදුණනේ. ඒ හැදිලා තමයි දැන් ලංකාවේ බෙහෙත් යන්නේ. ඈ ඔව් හැදිලා මේ ඉන්නේ සර් මේ ආ දැන් බෙහෙත් යන්න ඇවිල්ලා අර ෆාමසියනොත් බෙහෙත් ටිකක් අරගෙන යන ගමන් මම දන්නවා අපේ ගෙවල් ළඟ ඉන්නේ සර් කියලා මං කිව්වා. දැන් යාළුවෝ කිව්වද ඊට පස්සේ දැන් මං ඇහුවා මහත්මයා දැන් හිතෙනවද යන්න? අපෝ නෑ හඳුර යන්න බෑ කිව්වා. මඟු නෑ කමන්නේ යන්න හරෝගෙන යන්න. අපෝ බෑ. දැන් මට හිතෙනවා නිකන් ඔය කියපු කතාව ඇත්ත වෙන්න තියෙද තියෙනවා. ගොඩක් වෙලාවට මොකද තර් ක්ලාස් ඉදිරියේ ඉදී ත්‍රී විලර් එකට නැමිලා ඉදී මේ අරගෙන ඔක්කොම දැන් මට නිකන් ඇත්තයි වගේ දැනෙනවා. බෑ 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 මඟු නෑ කමන්නේ යන්න ගිහිල්ලා එන්න. බෑ අයියෝ බෑ කමන්නේ ඔය දැනගන්නේ නෝන දැනගන්නේ ඔව ගිහිල්ලා එන්න. කවුද කියන්නේ? බෑ බෑ දැන් බෑ ගෙදර. ඒ කියන්නේ සංකප්ප රාගෝ තමන්ගේ ඇති වෙන මනෝභාවයකට තමයි තමන් ඇලෙන්නේ. ඒ මනෝභාවය තමන්ට බිඳ ගන්න පුළුවන් නම් හරි. අර විදියට බලන්න ඕන. එකක් මේ යථාර්ථය බලන්න ඕන. ඕක ඇති වෙන්නේ අපි පුරුදු කරනවනේ කරුණාව. කරුණාව දයාව පුරුදු කරනවා. ඊට පස්සේ මේ පිරිමි පාර්ශවයේ ගොඩාක් මේ කාන්තාවන්ට උදව් කරන්න යන්නේ. සහයක් දෙන්න, සහයෝගයක් දෙන්න. ඒක තමයි කරදින්නේ. නේද අපේ මාධ්‍යය? ඔව් නිකන් ගෑන් ළමයේ පව් නිකන් පාළුවෙන් ඉන්නේ පොඩි උදව්වක් දෙන්න යන්න ඕනේ. එහෙම උදව් කරන්න යන්න එපා. තේරුණා නේද? එහෙම සහයෝගයක් දෙන්න යන්න එපා. උදව් කරන්න යන්න එපා. එතකොට හරි. ඒ කරුණාවත් එක්ක තමයි යෝග එන්නේ. දැන් මේ මාධ්‍යයන් හරි කාරුණිකයි. දැක්කොත් කාට හරි උදව්වක් කරන්න ඉදෙනවා. ඒක නිසා තමයි උදව්වක් කරන්න කල්පනා කරන්නේ මෙයා. කාගේවත් උදව්වක් නැතුව ඇති කියලා හිතලා. ඒ නිසා ඒ කරුණාවත් එක්ක තමයි ਉਹ පැටලෙන්නේ. මායя අපි යම්කිසි චිත්ත ස්වභාවයකට බැඳෙන ගතියක් ඇති වුණොත් ඒ දොරටුවෙන් මෙයා එනවනේ. දැන් හොරෙක් ගෙට පනිනවා නම් කොයි බහරි ලූස් කනෙක්ෂන් එකක් තියෙන තැනක ඉන්නේ පණින්නේ පිටිපස්සේ දොර ඇරෙනව නම් දඩස් ගාලා එතනින් පැන්න. ජනේලයක් දොරක් ඇරෙනව නම් එතනින් පැන්න. බාත්รูම් එකේ දොරක් ජනේලයක් කොහෙන් හරි ඇරෙනව නම් ඌ එතනින් හරි රිංගනවා. එතකොට අපේ ජීවිතෙත් මොකද කරන්නේ? මාර්ය බලනෝ මිනිහා ආදරවන්තද, කරුණාවන්තද, ශ්‍රද්ධාවන්තද, දයාපන්නද, මෛත්‍රී සහගතද, කොයි බහරි ලූස් තැනක් හොයනවා. දැන් අපි කරුණාව හිතුණාම අපි හිතන්නේ හරි ෂෝක් කරුණාව කියලා. නෑ, මාර්යාගේ පාර්ශවයේම එකක් ඒක. ලස්සනට ඇවිල්ලා කරුණාවත් එක්ක හේතු වෙනවා ඇවිල්ල මාර්යා. මාර්යා ඇවිල්ලා කරුණාව හේතු කළා. ඔබ සත්තුන්ට කරුණාව දක්වපන්. බල්ලෝ ගොඩාක් ගෙනල්ලා හදාගෙන උන්ට කන්න දෙදි ඉන්නවා. බනහන්න යන්නේ නැහැ. ජීවිතේ ගැන හොයන්නෙත් නැහැ, පොතක් බලන්නෙත් නැහැ, වන්දනා ගමනක් යන්නත් නැහැ. බල්ලෝ හදාගෙන ඉන්නවා. එහෙම දෙයක් කරන එක හොඳයි. නමුත් අපිට අර මාර්යාට රැඳෙන්න එතන වාසස්ථානයක් කරන එක හොඳ නැහැ. ඊළඟට ස්ත්‍රීලොල් භාවය තිබුණොත් ඈ ඉත්ති දුත්තෝ, එයා ඒකට හිමීන් සැරේ දාලා ඕන කාන්තාවන්ට උදව් කරගෙන එයා ඉන්නවා, උපකාර කරන්න යනවා. සුරා දුත්තෝ, ඊට පස්සේ හිමීන් සැරේ සුරාවට යාළුවොත් එක්ක අඩියක් ගාලා, ගිටාර එකක් ගාලා, සින්දුවක් අහලා, බයිට් එකක් අහලා, බීම ටිකක් බීලා ඉන්නවා විතර දිව්‍ය ලෝකයක් වෙන කොහෙද? හැද මාතය, එහෙම ගැටියක් ඉන්නවනේ. ආන්න මාරේ සෙට් වෙනවා එතෙන්ට. ඊට වැඩි ලෝකයක් නැහැ. හාමුදුරුවරුන්ටත් දැනගෙන, දේශපාලයටත් දැනගෙන, ඔක්කොටම දැනගෙන ඉන්නවා සුරා දුත්තෝ. ඊට පස්සේ අක දුත්තෝ, මේ විතර සූදුවටත් සූදු වෙනුත් දියුණු වෙන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන්. එයාට හීන පේනවා, පළවෙනි එක ඇදෙනවා, එයාගේ ජීවිතේ ලයිෆ් එක ඔක්කොම වෙනස් වෙනවා. හීනින්ම හැමදාම ඉඳලා තැබීමෙන් මිය යනවා. ඉතින් බින්දුතුනේ, අපේ චිත්ත ස්වභාවයක් මොනම හරි දෙයක් අල්ලගන්න දෙයක් අපි තිබ්බොත් එතනින් එනවා මාරය හේතු වෙනවා. හේතු වෙච්ච ගමන් හිතන්නේ අපි ආස කරන දෙයටනේ මාරය හේතු වෙන්නේ. අපි ආස කරන්නේ නැති දෙයකට නෙමෙයි මාර්ය හේතු වෙන්නේ ඇවිල්ලා. අපි ආස කරන දෙයට මාර්ය හේතු වෙච්ච ගමන් මාර්ය නේද මේ ලෝකේ ඉන්න හොඳම පුජ්‍යලයා. දැන් පාප මිත්‍රය කියන කෙනා ඇවිල්ලා ඇත්ත එහෙමනේ. හිමීන් සැරේ බලන්නේ ඇවිල්ලා අපි මොන දෙයකටද අපි කැමති ආස. ඒ පැත්තට හිමීන් සැරේ හේතු කරලා දානවා. හේතු කරලා දානවා. රටකට හරි කොහෙට හරි ගියාම ගයිඩ් කෙනෙක් හම්බ වෙනවා. ඔය මාරෙක් තමයි හම්බෙන්නේ. බොස් මොනවටද කැමති කියලා ඉස්සෙල්ලා හොයා ගන්නවා. බොස්ට ඕන දේවල් ඔක්කොම සපයන්නේ නැද්ද? සපයනවා. ගෑනු ඕන නම් ගෑනු සපයනවා. හූදුව ඕන නම් හූදුව සපයනවා. මේ අශ්වය පිට යන්න ඕන නම් එතෙන්ට ගෙනියනවා. බෝට්ටු බදින්න ඕන නම් එතෙන්ට ගෙනියනවා. මොන ජහජරාවද කරන්න කැමති කියලා බැලලා පන්සල් වඳින්න ඕන නම් පන්සලට ගෙනියනවා. ඒ ඔක්කොම දෙනවා. ඒක තමයි ගයිඩ්. එතකොට මාර්යත් මෙහෙමයි පුතේ. හිමී සැරේ ඇවිල්ලා මෙතෙන්ට ගාන්ට සම්බන්ධ වෙනවා. බොස් කැමති මොනවද කියලා යා හොයනවා. ඒ දෙයම දෙනවා. අපි චොක්ලට් කන්න කැමති නම් චොක්ලට් දෙනවා. අපි බලයට කැමති නම් අපිට බලේ මාර්ගය යන්න අවස්ථා සලසලා දෙනවා. ওই මාරා ආවේශයෙන් තමයි දේශපාලඥයෝ රජගම පස්සේ මෙරීගෙන යන්නේ. මේ මාරා ආවේශයෙන් මේ හැම දෙයක්ම මාර්යාගේ නිර්මාණ. ඔය ලෝකයේ මගේ එහෙම කියනෝ. ඔබට ඕකෙන් අතහැරිලා මිදිලා යන්න දෙන්නේ නෑ. නෑ, මම සමස්ත ලෝකේ අතහරින්නේ. භෞතිකව අතහැරලා නිකන් වැඩක් නෑ. මානසික බන්ධන වලින් ඇතේරෙන්න ඕන. භෞතිකව අතහැරලා හිඟන්නේක් වෙලා පාරේ හිටියයි කියලා මං කියන්නේ නෑ. එයා අතහැරුණු පුජ්‍යලෙක් කියලා. අතහැරපු මාන්නේ තියන් ඉන්නවා ගොඩාක් අය. ඊළඟ අම්ම කෙනෙක් හිටියා. ඒ අම්මා ළමයි හිටියේ නෑ. ඒ අම්මා ඉඩකඩම් දුන්නා භාවනා මධ්‍යස්ථානයකට. ඉඩකඩම් දුන්නා මහලු නිවාසයක් හදන්න. අවසානේ කොච්චර හොඳද කියනවනම් තමන්ට උදව් කරගෙන හිටපු ගෑනු ළමයට ඉන්න ගේත් ලියලා මලා. මතු පිටින් බැලුවාම හොඳද නැද්ද? ඉතාම හොඳයි, ශ්‍රේෂ්ඨයි. හැබැයි හැම දෙයක්ම කරේ උද්දච්චකම් ඉන්නම් මාන්නෙන් නම්. අපි හැදුවේ භාවනා මධ්‍යස්ථානේ. පොඩි හාමුදුරුවන්ගේ බණ අහන්න දෙයක් නැහැ. අපි දන්නවා ලොකු හාමුදුරුවෝ අපි අඳුරන්නේ, ආශ්‍රය කරන්නේ. මල්ලතු පාර්ශවයේ හාමුදුරුවෝ අහන්නේ, අර හාමුදුරුවෝ, මේ හාමුදුරුවෝ, අග්ග පාවණ්ඩිත හාමුදුරුවෝ අපි සම්බන්ධයි. ආ හොඳයි හොඳයි. ඒ දාන කරනෝනේ අපි. අනුරාධපුරෙත් කරනවා, ධිරිපාදෙත් කරනවා, රුවන්වැලිෙත් කරනවා, හැමතැනම කරනවා. දානය තුළ මානය හටගන්නවා. ගොඩාක්ින්න එහෙම දන් දෙනවා. පන්සල්වල මං හොඳට සභාපතිලා ලේකම්ල දිහා බලාගෙන ඉඳලා තියෙනවා. මේ මිනිස්සු ඒ තනතුර අරගෙන ඇති කරගත්ත මාන උද්දච්ච අවිද්‍යා ටික බැලුවාම අහෝ කියලා බට හිතිලා තියෙනවා. මං හොඳට බලන් ඉඳලා තියෙනවා. ඈ හොඳට බලාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා කවදාවත් එන්න එපා පන්සලක සභාපති කෙනෙක්. දායක සභාවේ ලොක්ෙක් වෙන්න එපා. ඈ ඒක පුදුම අවිද්‍යාවක් හදා ගන්නවා ඒක ඇතුලේ. ඉතින් හරම කරලා ඒ අම්ම නැති වුණා. නැති වෙලා කොහෙද උපදින්නේ? ඒ දුන්නු ඉඩම් ගෙවල් දොරවල් අස්සෙම තමයි උපදින්නේ. මොකද ගතින් අතෑරියා හිතින් අතාරින ක්‍රමය ඉගෙන ගත්තේ නැහැ. හිතින් අතෑරිය නැ කිසි දෙයක් මම දුන්නා. කවුද දුන්නේ? මම භාවනා මධ්‍යස්ථානයට ඉඩම් දුන්නා. මම මහලු නිවාසයකට ඉඩම් දුන්නා. මම ළමා නිවාසයට ඉඩම් දුන්නා. මම අවසානයේ ගෙදර වැඩ කරපු ළමයන්ටත් මං ඉඩම් දුන්නා. ඔක්කොම දුන්නා, ගෙවල් දොරවල් දුන්නා. මං විතර සද්භාවයෙන් යුක්ත, මං විතර සත්පුරුෂ කෙනෙක්, ආගමානුකූල කෙනෙක් වෙන කවුරුත් නැත. එහෙමද? හා එහෙනම් ඒ තැන්වල හිටපන් කියලා එවනවා. වෙන කෙනෙක් නෙමෙයිනේ එවන්නේ, තමන්ගේ හිතමයි. අනේ පින්නතුනේ, මේ පෙරේතාත්මයක ඉතින් ඉපදුනාම ඒ වැඩිහිටි නිවාසවලම ටොයිලට් එකේ ඉන්නවා. වාසස්ථානයේ ටොයිලට් එකලු. එතරින් නැගිටලා යනකොට පින්නතුනේ ගන්ධස්කාරේ ඉන්න බෑ. ආත්මභාවයේ සැරිසරන තැන්වල අපි අහලා තියෙනවානේ පෙරේත ගඳ. පෙරේතයන් සැරිසරනකොට පෙරේතයෝ ගඳ එනවා. ඊළඟට අපේ ওই විහාරස්ථානවල මම කියලා තියෙනවා, මම දන්න එක, රාජමහා විහාරස්ථානයක પરම්පරා ගණනාවක්ම ලොකු හාමුදුරුවෝ පෙරේතයෝ. ඉතින් ඊළඟට ඉන්න හාමුදුරුවොත් ඒත් ඒ පෙරේතීක් වගේම තමයි ජීවත් වුනේ. එයත් එතෙන්ට මේවි. මම මේ දවස්වල ඇත්තටම හෙව්වා මේ පන්සල කවුද මම මේ දෙන්නේ මේ නිදහස් වෙලා යන්න මේක බලා කියාගෙන මෙතන ඉන්න පුළුවන් හාමුදුරු කෙනෙක් ඉන්නවද කියලා. මොනවද ඒක පොඩ්ඩක් නිදහස් වෙලා රටින් රටට ගිහිල්ලා ධර්ම දේශනා කරන්න පුළුවන්. බාර දෙන්න කෙනෙක් ඉන්නවද කියලා හොයනවා මම. ඉතින් ඒක නිසා අපි කල්පනා කරලා බලන්න ඕන පින්නතුනේ අපේ හෙත් දිහා කොයිබකවත් අඩුවක් තියාගන්න එපා. අඩුවක් තියාගන්න එපා. අර සම්මතේ පින්නතුනි කොහේ ගියත් අර වැටිලා ඉන්න තැනක් ඕනනේ. මෙතන ඉන්න බෙන්නම් ඵලයන් කියලා යන්නේ නැතුව අර එහෙම මිසක් මට එහෙම තැනක් අවශ්‍ය නැහැ. අර කොහේ හරි වෙන්න පුළුවන්. අර මේ සද්භාවේ ආර්යවතුම්ම නම් ඉන්නේ සියලු දෙනා අතහැරීමෙන් ඕනම තැනක ජීවත් වෙන්න ඒගොල්ලෝ දන්නවා. නමුත් පුතත්ජන භාවයෙන් යුක්ත නම් අත්පත්තර ගැනීම මමත්වයන් ගැරහීම් තියෙනවනේ. එතකොට එතන වාසය කරන්න බෑනේ. එහෙම ඉන්න බෑ. ඒ නිසාවෙන් තමන් කල්පනා කරන්න ඕන විවිධ උපක්‍රම උපායශීලී දේවල් අනුගමනය කරන්න ඕන චිත්ත ආවේග පාලනය කිරීම සඳහා. ඉතින් භික්ෂූන් වහන්සේලාට රාග ගින්න වගේ දේවල් ඇති වෙනකොට අපේ මහත්මයා අරලු අරලු කන්න කිව්වා. අරලු කනව නම් හොඳයි. ඒක පුදුම බලපෑමක් ඇති කරනවා. රාග ගින්න අඩු වෙනවා. අරලු කෑල්ලක් දවසට කන්න පුළුවන්. ඒක ගෝමුත්‍රාවල දාලා පල් කරලා තියාගෙන ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ පවා ගොඩක් භික්ෂුන් වහන්සේලා පවා අනුභව කරනවා. එතකොට අර ඇඟේ තියෙනා වූ කාමදාහය නිවිලා යනවා. මොකද ඒක වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් සුවපත් කරගන්න ඕනේ කියන එක බුදුහාමුදුරු පිළි අරගෙන ඉඳලා තියෙනවා. නැත්තම් මේක මානසික වශයෙන්ම පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මේක පාලනය කරන්න ඕන. දැන් එහෙම දෙයක් හදලා නැහැනේ කිසිම ඔය වෙන්ඩෝල් කාර්යයට හරි පුළුවන් නේ පෙත්තක් කොහොම එකක් හදන්න. ඌ සෝහන් වුණා කියනවනම් නේද? රාගේ පාලනය කිරීමට අරලු පෙත්තක්. උනුත් හදන්නේ ඒක වැඩි කරගන්න එකක්. මම දැක්ක ඌ එකක් හදලා දාලා තියෙනවා. හදලා දෙනවා වැඩි කරගන්න. යකෝ මේ වැඩි මේ සමාජෙට මේ තියෙන දේවල්. ඊට පස්සේ බස් එකේ යන්න හම්බෙන්නේ නැහැ ගෑල්ල මේකට. කාටවත් කොහෙවත් කර. ඉතින් හාමුදුරුවරුන්ට හරි කාට හරි වෙන්න පුළුවන්. ඒ ආතති වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ටිකක් අඩු වෙලා තියෙනවා නම් එහෙම මේ භාවනා කරන අයට හරි ඔය පෙත්තක් ගහලා පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. එතකොට ඇත්තටම අපි අරලු දිගටම වළඳපු කාලවල තිබුණා. ඒ විදිහට හදාගෙන වළඳලා තිබුණා. එතකොට ඇත්තටම සෝයක් ලැබෙනවා දරුවෝ ඒ පැත්තෙන් කාය දාහය අඩු කරනවා. ඒ නිසා අරුල් වැළඳීම කියන එක සිද්ධ කරන්නට ඕනේ. ඊළඟට අර පිළිකුල් භාවනාය වගේ දේවල් මානසිකාරයක් සිද්ධ කරන්නට ඕනේ. දැන් අර භික්ෂුවට දුන්නේ ඒකනේ. එයාට මේ මලමිනියෙන් රාගසිත ඇති වෙනවා. නමුත් එයාටම ඒක පාලනය කරගන්නට ඉඩ දෙනවා. මේව කරනවා. ඉතින් ඒක නිසා මේ මනස කියලා කියන්න පින්නතුනේ මහා අමුතු දෙයක්. ඒක තමන්ම නෙමෙයි. මනසේ ඇති වෙන්න පුළුවන් ඕනම ස්වરૂපයක හැඟීම් ඒක තමන් බවට පත් වෙන්නේ තමන් ඒකට ආන්ස කළොත් විතරයි. තමන් ඒක බාරගත්තොත් විතරයි. නැත්නම් ඒක මිස් කෝල් එකක්. අපිට එනවා විවිධ කෝල්ස්. ආවට ඒව ගොඩක් ඒව ආන්ස කෝල් නෙමෙයිනේ. මිස් කෝල්. ඒස අපි බය ටිකක් බලාගෙන ඉන්න එනේන හැම එකම මේ නම්බරේ බලන්න කවුද කියන බලන්න රතිද බලන්න රගාද බලන්න ඈ තණ්හාද බලන්න කෝල් එක මේ තණ්හා කෝල් කරන්න ඕනේ නැහැ ඕනේ ඕනේ ඈ ඒ රගා කෝල් කරන්න මොකද දැන් බෑ දැන් බෑ තියලා වැඩක් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පොඩ්ඩක් නම බලලා නම්බරේ බලලා ආන්සර් කරන්න සැලකිලිමත් වෙන්න. මොකද අපිට ලෝකේ විවෘතයි. අපිට කියන්න බෑ මොන වගේ තත්ත්වයකින් එන කෝල් එකක්ද කියලා. හතුරු කෝල් කරනවා, මිතුරු කෝල් කරනවා, විවිධ ක්ලේශ ධර්මයන් තියෙනවා. ඒ නිසා හරි පරිස්සමෙන් ඒ දේවල් කරන්න ඕන. නුවණින් වාසය කිරීම කියන්නේ ඒකයි. නුවණින් වාසය කිරීම කියන්නේ ඒකයි. මේ ලෝකේ කියලා කියන්න පින්නතුනේ කරදර බාධා මැඩගෙන යන ගමනක් මිස නැතුව ජීවත් වෙන තැනක් නොවේ පින්නත. දැන් අපි කරදර බාධා ප්‍රශ්න කියලා ඒව විසඳ ගන්න අපි පුදුම උත්සාහයක් දක්වනවා. වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙනවා. සමාජ සංශෝධන සෑහෙන්න තියෙනවා. සමාජ සංස්කෘතියක් තියෙනවා. විශාල හමුදාව, පොලිසිය, නීතිය කියලා එකක් ලෝකේ තියෙනවා. මුත් ලෝකය තාම නිවැරදි කරගන්න 100%ක් බෑ. 100%ක් බෑ. හැබැයි අපි ගත්තොත් එහෙම ගිරව්, සාමාන්‍ය කුරුල්ලු, මාළුවෝ, ඉතින් අනිත් ඔය අලි ඇත්තු සත්තු ජීවත් වෙනවා ලස්සනට. ඒගොල්ලෝ අතරත් ඒගොල්ලෝ අතරම හැදිලා තියෙන සංස්කෘතිය. ඇත්තුන්ගේ සංස්කෘතියක් තියෙනවා, බල්ලන්ගේ සංස්කෘතියක් තියෙනවා. දැන් මෙතන බල්ලෝ ටිකක් ඉන්නවා, අර එහා පැත්තේ කෙළවරේ තව බල්ලෝ ටිකක් ඉන්නවා. උන්ට මෙහාට එන්න දෙන්නේ නැහැ, මුන්ට එහෙට යන්න දෙන්නේ නැහැ. මේ වෙයික්කිය බෙදාගෙන තියෙන්නේ. අරගොල්ලෝ මෙහෙට આવොත් එලෝගෙන යන හරියට යනකම් මේගොල්ලෝ එහෙ ගියොත් මෙහෙ එලෝන. උන්ගේ සංස්කෘතිය ඈ, ඒ සංස්කෘතිය. පැටවු ටික පුංචිම කාලේ මහ බැල්ලි පැටවුන්ට කන්න දීලා එයා බඩ කිරණින් ඉන්න බලාගෙන. ඩිංගක් ලොකු වුණාට පස්සේ එහෙම කන්න දෙන්නේ නැහැ. මම කාලේ ඉවර වෙනකන් හිටපිය කියලා මහ බැල්ලි කාලේ තමයි දෙන්නේ පැටවුන්ට. ඒ එක්තරා කාලවල වලදී ඒගොල්ලෝම හදාගත්ත ක්‍රමවේදය. මේ කාලෙදී මෙයා පෝෂණය වෙන්න ඕන කියලා. ඊළඟට බබාල ලැබෙන්න ඉන්න කාලෙදී ඔය ලොකු බලු තඩිය හරේ මෙහි ඉන්නවා. උන් එකෙක් ඇවිල්ලා අර බැල්ලි කද්දි කන්නේ නැහැ. ළඟට ඇවිල්ලා ඉඹල ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. මොකද බඩදරුවා අම්මා තමයි දැන් ආහාර ගන්න ඕන. එයා තමයි ඒක ආහාරය ගන්න ඕන. කොහෙවත් ලියලා නැහැ. මේ තමයි මානව ධර්මතාවයෙන් ඇඟතුලින්ම පැමිණිච්ච ඔවුන්ගේ සංස්කෘතිය. ඔවුන්ගේ සංස්කෘතික වැඩපිළිවෙල. ඉතින් ඕකේ නොයෙකුත් රණ්ඩු සරුවල් ප්‍රශ්න තියෙනවා. නෝන බෙදාගන්න බැරි ප්‍රශ්න, නෝන මාරු වෙච්ච ප්‍රශ්න, එක නෝන පස්සේ හතරපස් දෙනෙක් ගැන ප්‍රශ්න, ගොඩක් දේවල් තියෙනවා ඒක බල්ල බල්ලෝගේ ලෝකේ. ඉතින් මේ නමුත් ඒවත් ඉතින් ඒවයි ඵල විපාක. ඔවුන්ම කකාගෙන කොටාගෙන ශක්තිවන්තයා ඒකේ දිනාගෙන තිබේ. අපේ සමාජෙත් ඒකනේ වෙන්නේ ඈ. අපේ සමාජෙත් ඒක වෙන්නේ. ඒ සත්ත්ව ලෝකේ එහෙම නිර්මාණයක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් දිහා හැම දෙයක්ම සමාජ විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව බලන්න. බලලා තමන්ගේ හිත හදාගන්න. මේ හැම දෙයක්ම ඔබට කර්මස්ථානයක්. මේ හැම දෙයක්ම ඔබට හොඳ විදර්ශනාවක්. මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණාද? තව මදිද?
ඒ
ඔව් මහතේ ඒකෙදි වගේ වරදක් නැහැ තමන්ගේ දරුවා මෙන්ම අනිත් අය කෙරෙහි දරු සෙනෙහසෙන් දයාවෙන් බලන එක ඒක වරදක් නැහැ බුදුහාමුදුරු එසේ බලන්න කියලා තියෙනවා තමන්ගේ දරුවෙක් මෙන් බලන්න තමන්ගේ සහෝදරයෙක් වගේ බලන්න තමන්ගේ අම්මා වගේ බලන්න කියලා ඊළඟට ඒ කෝණකින් බලනකොට අපිට අර වැරදි ආකල්ප මේ සිටවිල්ල පහළ වෙන්න තියෙන එක වැඩි දැන් අපි හිතමුකෝ මහතේ ඒකකින්වත් බලන ඔබතුමා එහෙම බලනවයි කියලා. නමුත් යංගිසි ඔබතුමාගේම වයසේ ස්ත්‍රියක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඔබතුමා එහෙම බැලුවට ඔබතුමා දිහා එහෙම බලන්නේ නැහැ ඒ තැනැත්තිය. ඒ තැනැත්තිය බලනවා වෙනම විදියකින්. එතකොට මොකද වෙන්නේ? අර හිතේ තියෙනා වූ චිත්තාකර්ෂණ ස්වභාවය වෙනස් විදියකට දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපිට සමහරලාට දැනෙන දේවල් අප තුලම තියෙන දේවල් නොවෙන්න පුළුවන්. අනිත් කෙනාගේ තියෙනා වූ චිත්ත පද්ධතිය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වලදී තමයි බුදුහාමුදුරු දකින් නැතුව ඉන්න, ආශ්‍රය කරන්න නැතුව ඉන්න, කතා කරන්න නැතුව ඉන්න, කතා කරන්න ලැබුණොත් සිහි කල්පනාවෙන් කතා කරන්න. දැන් ඔය ආනන්ද හාමුදුරුවන්ට තමයි ස්ත්‍රීන් ගැන මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ආනන්ද හාමුදුරු තමයි අන්තප්පුරවල සෑහෙන්න බණ කියන්නේ. අන්තප්පුරවල ඉන්නේ හරිය සුද්ධවන්ත ගෑනුනේ නේද? ඉතින් අන්තප්පුරවලට බණ කියනවා කියන්නේ හරිම ලෙඩක් ඉදේ. අන්තපුරේ ඉන්න ඔක්කොටම ආනන්ද හාමුදුරු වගේ බබාලා හම්බුණා. පස්සේ ගමේ රාවයක් ගියා ආනන්ද හාමුදුරු බණ කියන්න විතරක්මද ගියේ කියලා. ඉතින් ඒක නිසා අවසානයේ බුදුහාමුදුරන්ටත් කිව්වා මේ බබාලගේ මූණු ඔක්කොම ආනන්ද හාමුදුරන්ගේ වගේ වුණේ කොහොමද? ඉතින් එහෙම වුණාම සිද්ධ වුණා කිව්වා ආනන්ද කිව්වා මෙහෙම චිත්තාකර්ෂණය තුළුනුත් මෙහෙම ඇඩරුවල් පිහිටනවා කියලා බුදුහාමුදුරු අනුශාසනයක් කළා. එහෙම මේ අන්තපුරේ ගැන බය වෙන්න එපා රහ රජතුමනි, ඒක ඔබේ අයිති දෙයක්. මේ ආනන්ද හැඳුරු බණ කිව්වා විතරයි චිත්තාකර්ෂණය තුල වුණත් ඒගොල්ලන්ට ඇති වෙන. මොකද අර අන්තපුර කාන්තාව සියලු දෙනාම Tamanට හම් වෙච්ච මේ රෙදිසලු එක සැරයක් පූජා කළා බුදුරජාණන් වහන්සේට. රජතුමත් ඇවිල්ලා ඇහුවා මේ මොකද මෙච්චර සලු? ඈ මෙච්චර මොකද මේ රෙදි? මම දීපු තෑගි ටික ඔක්කොම දීලා. ඒක තමයි ශ්‍රද්ධාව, ඒක තමයි භක්තිය, ඒක තමයි තියෙන්නේ. ඉතින් අර ඒ තැන්වලදී සිහිය උපදවා ගන්න, සිහිය උපදවා ගන්න. තේරුණානේ? අවදිය උපදවා ගන්න. අවදිය උපදවාගෙන තම කල්පනා කරලා බලන්න ඕන. ඒක තමන්ට හිත පිණිස පවතිනවද, අහිත පිණිස පවතිනවද, අනර්ථය පිණිස පවතිනවද ආදී වශයෙන් බලාගෙන සිහිය උපදවාගෙන ඉතින් බේරෙන්න ඕන. එහෙම බේරෙන්න බැරි අවස්ථාවලුත් තිබිලා තියෙනවා, තිබිලා තියෙනවා. එහෙම නැත්තේ නෑ. ඉතින් ඒ දේවල් අපිට කෝල් කරලා කියනවා, දුරගතන ඇමතු වලින් කියනවා, ජීවිතවලට වෙන දේවල්. ඉතින් ඒවා බැලන්ස් කරගන්න, ඒවා නුවණින් කටයුතු කරගන්න, ධාම භාවිතා කරන්න සිද්ධ වෙනවා. වෙන කරන්න දෙයක් නෑ. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. දැන් පිටරට ඉන්න සමහර මහත්තුරු ඉතින් කියන රයිනන්ස මම මෙහෙ ඉන්නේ, නෝන මෙහෙ ඉන්නේ. නමුත් ඉතින් මට මෙහෙම යන්න සිද්ධ වෙනවා එළියට. නමුත් ඉතින් මේක වරදක්ද? ඉතින් මට මේක හා කියන්නද, නෑ කියන්නද, බෑ කියන්නද? නමුත් මේක තමයි මානව ලක්ෂණය, මානව ස්වභාවය. ඒක ඒකේ ධර්මානුකූල භාවය. දැන් අපි කොච්චර මේ නීති දාලා තැම්මත්, කොච්චර ධර්මයේ තිබ්බත් මේ හැංගීම් දේවල් එහෙම පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේක හරියට මල පහ කරන්න උවමනාම තියෙන මල පහ බරක් වගේ තමයි. මලපහබර පාලනය කරන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙනත් එක්තරා තැනකට තද වුණාට පස්සේ ආයි කිසිම පාලනයකින් තොරයිනේ. කෙලින් පාරයිනේ හරි වාඩි වෙනවද නැද්ද? මිනිස්සු බලන් හිටි ඉන්නවා කියන එකවත් අදාළත්වය නෑ වෙනතුනේ. දැන් ආම්දුරු කෙනෙකුට වුණත් එච්චරයි, මට වෙච්ච තියෙනවා. ඒ වගේ අන්තිම අසීරු වෙච්ච තැන් තියෙනවා. එතකොට ඒක මුත්‍රා බරක් වෙන්න පුළුවන්. ඒක තද වුණාම කරන්න දෙයක් නැහැ. මහපාරේ හැවම නතර කරගත්ත ආග බලගෙන අදාළ රාජකාරිය කරගන්නව මොකා වෙනවද කියන එකත් පාරේ අපිට අදාළත් වෙන්නේ. මොකද අපේ රාජකාරිය ඊට වඩා දරුණුයි. මෙතන මුත්‍රා බොක්ක පැලුනොත් එහෙම නේද? ඉතින් අර ඒ වගේ තැනකටත් මිනිස්සු තල්ලු වෙනවා. ඒ නිසා තමයි ඒක දැහැමි විදියට, සාධාරණ විදියට, හොඳ විදියකට, සංස්කෘතික විදියකට හදාගන්න කියලා බුදුහාමුදුරුව නුවණින් අර සත්පුරුෂයෙක් හැඩයට කටයුතු කරන්න කියලා කටයුතු කරන්න ඕන. දැන් අපි පාරක වුණත් ඊළඟට තෝරගන්න ඕනේ පොඩ්ඩක් එකකින් ආවරණය වෙච්ච තැනක් හරි, කාටවත් කරදරයක් නැති වරදක් නැති තැනක් තෝරගන්න ඕනේ ජීවිතේ. ඉතින් අර ඒ වගේ නුවණින් පරිහරණය කිරීම කියන තැනකට, සිහිය ඇතුව පරිහරණය කිරීම කියන තැනකට මිනිස්ස වෙන්න ඕන. සුද්ධවන්තය වෙන්න කොච්චර නීති තිබ්බත්, සුද්ධවන්තය වෙන්න කොච්චර දහමක් තිබ්බත්, කාතිනුත් අඩුපාඩුකම් සිද්ධ වෙනවාමයි. සිද්ධ වෙන්නේ නැත්තේ නැහැ. හැබැයි ඒක chance එකට අරගෙන අපි හිතාමතා අඩුපාඩුකම් කරගන්න ඕනේ. පුළුවන් තරම් ධර්මානුකූල වෙන්න, පුළුවන් තරම් සත් භාවයෙන් යුක්තව කටයුතු කරන්නට තමන් හිත හදා ගන්නට ඕන. අර හිතට ඉඩ දෙන්න ලෑස්ති වෙන්න එපා. ඒ හිත හතුරෙක් කියලා සලකන්නට ඕන. ඒ හිත කියන දේවල් කරන්න යන්න එපා. ඒ හිතක් හිත දිහා හිතෙන් එන පණිවිඩ හැම එකක්ම තමන් ආන්සර් කරන්න යන්න එපා. මේක ධර්මයට ගැලපෙනවද, විනයට ගැලපෙනවද, මගේ தත්වයට ගැලපෙනවද, මම ඉන්න தත්වයට ගැලපෙනවද, මගේ සමාජ தත්වයට ගැලපෙනවද ආදී වශයෙන් කල්පනා කරලා බලලා හදලා කටයුතු කරන්නට ඕන. ඉතින් මෙහාට ඕන් තරම් ළමයි ඇවිල්ලා තියෙන ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට කල්පනා කරන්න තිබ්බා ලෙඩ රෝග ගැන හිතන්න පුළුවන්, සමාජ தත්වයන් ගැන හිතන්න පුළුවන්. ඒකට තමයි මිනිස්සුෙකුට අභිමානය කියන එකක් හදා ගන්නට ඕන. ඒකට තමන්ගේ අභිමානය ගැන හිතලා කටයුතු කරන්න පුළුවන්. තමන් පියෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්. තමන් ගුරුවරයෙක් කියලා හිතලා කටයුතු කරන්න පුළුවන්. තමන් පැවිද්දෙක් කියලා හිතලා කටයුතු කරන්න පුළුවන්. අර ඒක භික්ෂුන් වහන්සේ නමක් පොඩි හාමුදුරන්ට දුන්න උපදේශය තමයි උන්වහන්සේ මොනවා කරන්න ගියත් පොඩ්ඩක් ඔළුව අත ගාලා බලලා වැඩ කරනවා කිව්වලු. ඉතින් හොඳ අනුශාසනයක්නේ. ඒකට කල්පනා කරන්න ඕන. මම මොනවා කරන්න ගියත් කවුද මං පියෙක් නේද? සමාජයේ වැදගත් පුජ්‍යලයෙක්, ගුරුවරයෙක්, අනුශාසකයෙක් කියලා කල්පනා කරා. මේක මට ගැළපෙනවද? මේ සිටිවිලි මොන මට්ටමේද කියලා. අර බාර ගන්න නැති මට්ටමක් අපි පුරුදු කරොත් ඕනම සිටිවිල්ලක් ඊට පස්සේ ඒ සිටිවිල්ල අපිට එන්නේ නැහැ. දැන් මේ වඩපිටාවේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ පන්සලට එන්නේ නැහෙනේ ඉතුරු වෙන රස කැවිලි ටික කන්න. ඇයියේ? මං පුරුදු කරගත්තේ නැහැ. නැත්තම් පන්සලේ ඉතුරු වෙන හැමදාම රස කැවිලි ටික හරි ගේල් ගෙටි ටික හරි කන්න වෙන පන්සල් වල මන් දන්නවා කොල්ලු කුරුට්ටු ටික වටේම එකතු වෙලා ඉන්නේ. යම මචං පන්සල පැත්තේ ඇති මොකක් හරි කැවිලි ටිකක් කාලේ එන්නේ යමන් කියලා යනවා. මේ නැති ඇයි? මම පුරුදු කරගත්තේ නැහැ. මම ඒ උදාහරණය දෙන්නේ සිටිවිලිත් යම් යම් ධාමයන් තියෙනවා. අපි පුරුදු කරගත්තේ නැති වුනහම එවැනි එක අඩු වෙනවා, නැති වෙනවා, විරල වෙනවා. ඒස පුරුදු කරගන්න එපා. තේරුණා නේද? එයා එනවා නිකන් යකා වගේ. දැන් පුරුදු කරගෙන තිබ්බනම් එහෙම දැනුත් ගෙට්ටු ළඟ ඇවිල්ලා ඉන්නවා වැඩි සටහන ඉවර වෙනකන්. ඒ කොල්ල කුරුට්ටු ටික හම්ඳුනේ මේ පන්සලේ මොකක් හරි වැඩක් තියෙනවද කියලා බලන්න ආවි කියයි. ඒ වගේ තමයි සිතුවිලිත්. ඒ නිසා සිතුවිලිත් අර ආශ්‍රය නොකළ යුතු පාප මිත්‍රය කියන ගණේ ඉන්න සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි පාප මිත්‍රය ඒව ආශ්‍රය කරන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න එපා. පුළුවන් තරම් ඒගොල්ලන්ට ගෙට්ටු අහන්න. තේරුණා නේද? ඒ ආවරණය කරන්න. එවැනි දේවල් ගැන කතා කරන යාළුවෝ ඉන්නවනම්, මිත්‍රයෝ ඉන්නවනම් ඒ පැත්තට යන්න එපා. ඒගොල්ලෝ ආශ්‍රය කරන්න එපා. නැත්නම් ඒගොල්ලොන්ගේ පැත්තට ඇදයි යනවනේ, මේව කරනවනේ. නරක දෙයට බැහැ වුණාම ඒගොල්ලන්ට ඇදයි යනවා. සුරාවට ඇදන් ගියොත් එහෙම. එතන ඔක්කොම ශික්ෂා ගැදෙනවනේ. සුරාවට ඇදන් ගියොත් එහෙම ඉවරයි. ඉතින් ඒවෙන් බේරෙනවා. පාප මිත්‍රයෙන් බේරෙනවා. ඉතාර ඒ වගේ සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. ඒ වගේම තමන් නතර වෙලා එක තැනක ඉන්නත් එපා. ඉස්සරහා හොඳ මාර්ගයක ගමන් කරන්න ඕන. අරමුණක් නැතුව වාඩි වෙලා හිටියොත් එහෙම මේ එයාගේ හිත නොයිකුත් දේවල් වලින් පිරෙනවා. තමන් අරමුණකට ඇදෙනකොට තමන්ට ටයිම් නැහැ වෙන දෙයක් ගැන හිතන්න. තේරුණා නේද? අරමුණකට තමන් තනියෙන් වෙහෙස වෙනකොට ප්‍රශ්න නැහැ. ඔය මේ ලොකු අභියෝගාත්මක කඳු නැගීමක් වගේ දෙයක් සිද්ධ කරනකොට වෙන ප්‍රශ්න නැහනේ. ඒ කඳු නැගීමේ තියෙන මහන්සියේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ යාට අභියෝගය. වෙන දෙයක් එක වෙන කෙනෙක් එක්ක රණ්ඩු කරගන්නවත් වෙලාවක් නැහැ. වෙන කෙනෙක් දිහා බලන්නවත් වෙලාවක් නැහැ. යාට තියෙන එකම අභියෝගය ඒකයි. ඒක නිසා අපේ ප්‍රධාන ටාගට් එකක් තියෙනවා නම්, අභියෝගයක් තියෙනවා නම්, ඒ අභියෝගයම තමන් අභියෝගයක් බවට පත් කරගන්නකොට අනිත් දේවල් අමතක වෙනවා. ඉතින් මේ ධර්මයේ තියෙනා වූ ගැඹුර අභියෝගයක් කරගන්න, ඒ වගේම ජීවිතයේ ධාර්මික දියුණුවක් ඇති කරගන්න අභියෝගයක් කරගන්න. ගුණවත් වෙන්න, ධනවත් වෙන්න, නැනවත් වෙන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. නැන ගුණ තියෙන්න ඕන. මේ හැම දෙයකින්ම මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න ඕන. එතකොට මම වුණත් මේ දේවල් කරන්නේ ඇත්තටම මනුස්ස ලෝකයේ මොකක් හරි කරන්න ඕන නිසා. පන්සලක් හදන්න ඕන, බණ කියන්න ඕන, වීඩියෝ ටිකක් හදලා ඕක දාන්න ඕන, මොනව හරි කරන්න බෑ. කරන්න ඕන ජීවිතේ සේවාවක් ඉලක්කයක් තියෙන්න ඕන, නැත්නම් මාරේ අරන් යනවා. තේරුණා නේද? මට එතකොට මේ බුදුරජාණන් වහන්සේ එපයි කියපු මාර්ගයක් ඇරෙන්න ඕනම මාර්ගයක් මට පුළුවන් නේද? මම මුළු මුළු ලෝකෙටම ධර්මයේ කියන්න ඕන. ඉතින් ඒක කීර්තිය ප්‍රසිද්ධි එහෙම වරදන්නේ නැහැ. ධර්මයේ කියමනේ හොඳ. ඒකට කිතු වෙලා නෙමෙයිනේ. ලෝකයට යහපත වෙනසයි. කෙනෙක් කීර්තිය ප්‍රසිද්ධිය මාන්නය ඇති කර ගැනීම සඳහා කියන චේතනාවෙන් මේක කළොත් වැරදි. ඒ එහෙම චේතනාව භුක්ති විඳින්න නෙමෙයි, ඒක හම්බ වෙනවා. ඒක නතර කරන්න බෑ. එහෙම දෙයක් කරගෙන යනකොට යාට ගෞරවයක් හම්බ වෙනවා, කීර්තියක් හම්බ වෙනවා, ප්‍රසිද්ධියක් හම්බ වෙනවා. ඒකට කිජු වෙලා ඒක බලාපොරොත්තු වෙන කරනවා නෙමෙයි, ඉස්සරහට යන යන ප්‍රශංසාව වගේම නින්දාව සාපේක්ෂිතව හම්බ වෙනවා කියලා දැනගන්නට ඕන. ඉතින් ඒක නිසා හොඳ ඉලක්කයන් කරා, හොඳ ප්‍රාර්ථනා කරා තමන්ගේ ඉලක්කය ශක්තිමත් කරගන්නකොට අර දේවල් අමතක වෙලා යනවා. අපි වේගෙන් ඉලක්කයකට යනකොට පාර දෙපැත්තේ තියෙන දේවල් සස්ගාල පහ වෙනවා මිසක් අපිට එකපාරට ඡායාවක් හොයාගන්න බෑනේ. අන්න ඒ වගේ තමයි අපේ ඉලක්කය වේගවත් වෙන තරමට දෙපස තියෙන දේවල් අපිට අමතක වෙලා යනවා. ඒ නිසා අපි සිහිය උපදවා ගැනීම කියන එක කරන්න ඕන උපාය මාර්ගික වෙන්න ඕන වෙන තුනේ. ඒක බොහොම සැලකිල්ලෙන් භාවිතා කළ යුතු දෙයක්. තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා හිතන්න. එතකොට තමන් කවුරුවත් පාත් කරන්න දෙන්නේ නෑනේ. තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක්, තමන් ජ්‍යෙෂ්ඨ කෙනෙක්, තමන් විශිෂ්ටයෙක් කියලා හිතන්න. ඒක මාන්නය සඳහා නෙමෙයි, අර ලෝකේ පහත් දේවල් වලින් වැළකීම සඳහා. මම අග්‍ර කෙනෙක්, මම ශ්‍රේෂ්ඨ කෙනෙක්, මම වැදගත් කෙනෙක්, මම ගුණවත් කෙනෙක්, මම ධාර්මික කෙනෙක් කියලා හදා ගන්නවා. දැන් මේ කොච්චර කිව්වත් ඔය පොඩි පොඩි දේවල් එනවා. කොච්චර මේ අපි විනයානුකූල ඩ්‍රයිවර් කෙනෙක් කියලා ගියත් ඉඳලා හිටලා ඉරක් කැපෙනවා. ඒක වලක් වන්න බෑ. ඒක වෙනවා. හැබැයි විනයානුකූල ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. දැන සයින්නස මෙතන කහිර තියන්නේ, අරවුවට කමන්න නැද්ද? ඉතින් මං ඩ්‍රයිවර්ට මං යකෝ කහිරේ හරවන්න පුළුවන්ද වෙන කොහෙරි කියලා අරවම වරේ මෙතන හරවන්න. දැන් මං කිව්වනෝ දැන් කමන්න, මං ෂේප් කරගන්නම් පොලිසිය හිටියොත්. මං කියන මේ වැරද්දක් කරුත් මං කතා කරන්නේ. හැබැයි යම් කිසි මිස් එකක් නම් සාධාරණ හේතුවක් මත නම් මං කතා ගන්නවා. කතා කරලා පොලිස් කාරයෙන් ඒකට එස්කියුස් එකක් අරන් යනවා. හැබැයි වරද්දක් වුණොත් ඔබ දඩ කාපා. මං එපයි කියද්දි දෙයක් කරොත් එහෙම දඩ කන. දවසක් මේ ගාල්ලේ යද්දි ඩබල් ලිර තියෙන දන කඳු ගැටයකුත් තිබ්බ. ඉස්සර කරා මේ බස් එක පස්සෙන් යන්න බෑ කියලා. ඉස්සර කරනකොටම ඉස්සරහින් තව බස් එකක් ආවා. බොහොම අමාරුවෙන් හැපෙන්නේ නැතුව එහා පැත්තේ මිනිස්සු බ්‍රේක් කරපු නිසා දාලා ගත්තා. හැබැයි ඒකම පොලිස් කාර්යය හිටියා. තුන්නාඩ ගාලි ඉවරලා දඩේ. මම සද්ද නැතුව අහක බලාගත්තා. මුකුත් කතා කරන්න බෑනේ. තේරුණා නේද? මමත් එපයි කියද්දි එපා එපා දාන්න එපයි කියද්දි මිනිහත් වැරද්ද කියලා දැනගෙන ඉස්සරහ තාපොඩෙන් අනිත් බස් එකේ ඇපිලා ඇක්සිඩන්ට් එකක් වෙන්නත් හදලා බේරිලා මූට දඩ ගැහුවේ නැත්තම් මු හැදෙන්නේ දඩයක් ගැහුවා. ඒ නිසා දැන දැන හිතාමතා එහෙම කරන්නේ. ඇඟට ඇවිල්ලා වාහනයක් ඒක බේරගන්න අනිත් පැත්තට දාලා එහෙ බේරුණා නම් අනුතුරක් වළක්වා ගැනීම සඳහා. එතකොට සාධාරණයි. ඒක වරදක් නෑ. හේතු දක්වන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් ධර්මානුකූල විනයානුකූල බවට පත් වෙන්න ඕන. හැබැයි ඇඟට එනකොට වාහනයක් පොඩ්ඩක් අනිත් පැත්තට දාලා ඉරක් කපාගෙන හෙම්බෙන් ගියයි කියලා ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා නමුත් හිතාමතා අපි විනය මේ ධර්මයේ ඉක්මවා නොයන්නට වග බලා ගන්නට අපි ශක්තිමත් වෙන්නට ඕන. මේකට තමයි නුවණින් කටයුතු කිරීම, සිහියෙන් කටයුතු කිරීම, සිහිය උපදවාගෙන කටයුතු කිරීම කියලා කරුණුකారణ ධර්මයේ කියලා දෙන්නේ. ඉතින් මේක මෙතෙන්දි විතරක් අහලා මදි ධර්මය. ඔබ ගෙදරට අරගෙන යන්න, ඇවිදින තැන, ඉඳ තැන, තමන් කොමඩ් එකේ ඉන්න වෙලාව වුණත් ජීවිතේ හදාගන්න වෙලාවක්, ධර්මය ගැන කල්පනා කරන වෙලාවක්, ඔබ වතුර ටික නානත වෙලාවත්, ඔබ ජීවිතේ තේරුම් ගන්න වෙලාවක්, ජීවිතේ අධ්‍යයනය කරන වෙලාවක්. ඊළඟට ඔය පාලනය. පාලනයෙන් එහාට තියෙන දර්ශනය. නිර්වාණ දර්ශනය. නිවන් දකින්න ඕන. සත්‍ය අවබෝධය. නැත්නම් ඉතින් ඔය ටික පාලනය කරගෙන හිටියයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔය ටික පාලනය කරගන්න පුළුවන් ඕනනම් පෙත්තක් දීලා කරගන්න පුළුවන්. ශෛල විකෘතියක් කළත් කරගන්න පුළුවන්. ඒක එච්චර වැදගත් නෙමෙයි. ඔය සාමාන්‍ය සංස්කෘතික තත්ත්වය හදාගෙන ඉල්ලගෙන අපි කතා කළේ. එදෙනින් එහාට තමයි නිර්වාණ දර්ශනය සොයාගන්නට තියෙන්නේ. එහෙනම් මිනිස්සෙක්ගේ තියෙන්නේ කොහොමත් උද්වේගකර භාවයක් තියෙන කෙනාම තමයි නිවනුත් දකින්නේ පිනතුනේ. උතෑනි කෙනෙක් නෙමෙයි නිවන් දකින්නේ. උතෑනි කෙනෙක් නෙමෙයි උද්වේගකර භාවයක් තියෙන කෙනෙක් නිවන් දකින්නේ. හොඳයි වාඩි වෙන්න හොඳයි. පින්නතුන් අනිත් අයටත් මොනවා හරි තියෙනවද අහන ප්‍රශ්න? අහන්න බලන්න මොනවා හරි ප්‍රශ්නය. මාර්යාට අපි තුලට ඇතුල් වෙන්න බැරි වෙන හැම අවස්ථාවකම මාර්යා වෙන කෙනෙක්ගේ ජීවිතයට ඇතුල් වෙලා අපිට බලපෑම් කරන්නේ. තේරුණාද? සමහර අයගේ වෙලාවල් වලට එයාට මාර්යා ඒ පුජ්‍යලයාටම ඇතුල් වෙලා ඒ මිනිස්සයව නුඹ යවන්න පුළුවන්. දැන් එතන එක භික්ෂුවකට මාර්යා එයාටම ඇතුල් වෙලා ඒ භික්ෂුවට එතන බණ අහන්න ඕනේ නැහැ කියලා එයා දේවදත්තගේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න හිතලා යනවා. ඒ එයාට වැහිල මාර්යා. එතකොට එයා ගියා දේවදත්ත කණ්ඩායමකට එකතු වෙන්න. එතකොට සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නෝ ඒගොල්ලන්ගේ අර වෛරස් ගාඩ් එක හරි ප්‍රබලයි. වෛරස් එකක් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එතකොට වෛරස් එකක් ඇතුල් කරන්න බැරි වෙනකොට මොකද කරන්නේ? වෙන උපාය මාර්ගයක අනුගමනයක් තමයි වෙන්නේ. දැන් හැකර්ස්ලා වුණත් එහෙමනේ තියෙන්නේ. වෛරස් ගාඩ් එකක් නිසා ඇතුල් වෙන්න බැරි නම් ඒගොල්ලන් පාවිච්චි කරන වෙන සිස්ටම් එකක් තියෙනවා. ඔය YouTube පරිමේ නැති වෙච්ච අයගේ කියන කතා මා ඕගොල්ලන්ට ඇඩ් එකක් දෙන්නම් මේක ලොග් වෙන්න මේක ක්ලික් කරන්න. ඒකයි කියපු ගමන් අපි දන්නේ නැහැ කම්පියුටර් ඇක්සස් ටික ගිහිල්ලා හොස් ගාලා. ඉතින් නොයෙකුත් දේවල් එනවා මාතය. ඉතින් අන්න ඒ වගේ තව කෙනෙක් කරා ඇතුල් වෙනවා. තේරුණා නේද? ඒ වගේ ඇතුළුවීමක් කරන්න පුළුවන් කියලා දන්නවා. දැන් මම මට සිද්ධ වෙච්ච සිද්ධිය මම පින්නතුන්ට කියලා දැදි එක්තරා අර භූත දෝෂයක් තියෙන ගෙදරකට මම ගියා. ගියාම මේ ඒ ගෙදර ඉන්න පොඩි ළමෙක් එයාට කතා කරන්න පුළුවන් එයාගේ අක්කත් එක්ක. ඉතින් මම කෝ දැන් අක්කා ඉන්නවද ගෙදර? නෑ කිව්වා. තාත්තත් එක්ක ගියා කිව්වා. ඊට පස්සේ දැන් ටික වෙලාවක් හිටියට පස්සේ කිව්වා, "හරි දැන් ආවා" කිව්වා අක්කා. මම ඒක කො අර කරුවල තැන ගෝණිය උඩ වාඩි වෙලා ඉන්නවා කිව්වා. එතන ගෝණියක් තිබ්බ ගෝණිය උඩ වාඩිලා ඉන්නවා. මම එතෙන්ට ගිහිල්ලා මම අත මෙහෙම කරලා වනලා කිව්වා, "කො මෙතන නෑනේ භූතයෙක් කවුරුවක්වත් නෑනේ. මට අර ආධ්‍යාත්මිකෝ යම් ආකාරයකින් ඡායාවක් පේනවා. නමුත් ඒක මම ගණන් ගන්න නැතුව මේක බොරු කරන්න හදන්නේ මම මේ." ඊට පස්සේ පොඩි එකා හොඳට බලාගෙන ඉඳලා කියනවා, "කොහොම කරන්න එපා. යට කේන්ති යනවා." කියලා කිව්වා. මම ගෝ බොරුනේ කොල්ලෝ කරන්නේ ඔබේ ওই මානසික විශ්වාසයක් කියලා මම ගියා. ගිහිල්ලා එළලා ඉතින් මම පන්සලට වෙලා ඉන්නවා. පන්සලට වෙලා ඉන්න මෙහෙදි නෙමෙයි වෙන පන්සලකදී. හවසනිකම මම පාරයින්ට ගියා. පාරයින්ට ගිහිල්ලා බලාගෙන ඉන්නකොට පාරේ පොඩ්ඩක් මේ ඩෝප් එක වගේ පොඩ්ඩක් ගහන මිනිස්සෙක් පාරේ ඇවිදගෙන ගියා මෙහෙම ඉස්සරහට. ඉස්සරහට ගිහිල්ලා මේ මිනිස්ස එකපාරට කැලේට දිව්වා. කැලේකට දිව්වා මම හිතුවා ශරීර අවශ්‍යතාවයට වෙන්නේ නැති කියලා. නේ මිනිහ පොල්ලක් කඩාගත්තා. දැන් පොල්ලක් කඩාගෙන ආයි උඩට එනවා. උඩට එනකොට එන විදිය නිකන් හොඳ නෑ වගේ තේරෙනවා. දැන් මගේ පැත්තට එනවා මේ මිනිසයා. කවදාවත් දැකලා නෑ කිසිම මිනිස්සෙක් මේක. ඒ මිනිස්සෙට මම දොසක් කළාත් නෑ. මොකවත් නෑ. මෙයා පොල්ල කඩා මගේ පස්සේ ආවනේ. මම ටිකක් හෙමින් ගියා. හෙමින් යනකොට මිනිහ ඊට වැඩි වේගෙන් එනවා ටිකක් මගේ පස්සෙන්. පස්සේ මම වේගෙන් දුවගෙන ගිහිල්ලා පන්සල ඇතුළට ගිහිල්ලා තොරවා ගත්තා. දොර ළඟටම ඇවිල්ලි කරලා ගියා. ඊට පස්සේ ඒ ගෙදරෙම ඉන්න තවත් මේ පුතෙක් ඉන්න හැමදාම පන්සලට එන එයා ආවා. ඇවිල්ලා ඇහුවා, "හමුදුරට මොකක් හරි වුණාද?" මං කිව්වා, "නෑ මොකුත් වුනේ නෑ. කවුරු හරි මොකක් හරි ගහන්න හරි මෙයා මංකෝ මෙන්න මෙහෙම ඩෝප් කාරෙන් දැන් ආව පොල්ලක් කඩාගෙන ගිහලා ආ ඒක තමයි අපේ නංගි මම හුවේ නෑ ඔබ වහන්සේ අර උදේ ගිහිල්ලා අර ඔච්චං කළාමනේ ඈ මෙතන හොල්මන් අරව මේව නෑ ඒක අරක මේ දේවල් නෑ එහෙමයි කියලා ඔච්චං කළාමනේ එයාට කේන්දි ගියා එයා අපේ පොඩි මල්ලිට ගිහින් කියලා දෙනවා සීවුරක් ඇඳලා හිටියේ නැත්තම් මං ඕකගේ හතර හන්දි ගඩනවා කිව්වලු කොහොමද වැඩේ මං එතනින් පස්සේ ඔය හොල්මන් භූත වැඩවලට කිසිම සම්බන්ධයක් නැහැ. මොකද පිළිගන්න වෙනෝනේ අර මිනිස්සයා මං දැකලා නැහැ. දන්නේත් නැහැ. පෞද්ගලික ප්‍රශ්නත් නැහැ. ඒවලේ ප්‍රශ්නෙකුත් නැහැ. නිකම් පාරේ යන්න ගියපු එක කැලේට ගිහින් පොල්ලක් කඩාගෙන ඇවිල්ලා තා පොඩ්ඩෙන් ගහනවා. ඇතර හිටියා නම් ඒ මිනිස්සේ ගහනවා මොකක් හරි. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට දිස්ටිවලට ආවේශ වෙන්න පුළුවන් තව කෙනෙක්ගේ ඇඟට ආවේශ වෙන්න පුළුවන් ඒ නිසා මම හොඳටම දැකලා තියෙනවා මේ ධර්මයේ දේශනා කරනකොට ධර්මයේ දියුණු කරන්න බොහෝ දෙනෙකුට අවබෝධ කරන්න මම හයියක් ගන්නකොටම මම දැකලා තියෙනවා මාර බලවේග එනවා කුඩුකාරයෙක් හරි ඇවිල්ලා කෑ ගහනවා ඒක තමයි හැටි ඔය ඇත්තන්ටත් බාධා කරනවා වරින් වර අපිටත් බාධා කරනවා වරින් වර මේ බාර මල වේගීක බුදුහාමුදුරන්ගේ ජීවිතේ පුරාම උන්වහන්සේ සුවසේ බණ කියපු ලස්සන ජීවිතයක් කියලා හිතන්න එපා ඒ මාරය දෙන්න පුළුවන් දසවද මිනිස්සුන්ගේ ඇඟවල් වලට ආවේශ වෙලා දුන්නා තුන් මාසයක් වස්වසල දානේ නැතුව වැඩ හිටියා මාර ආවේශය ඒක නම් ධර්මයේදී තියෙනවා කොහොමද මාර ආවේශයක් වෙලා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු වඩින මග කටු ඉති දානවා මාර ආවේශ වෙලා. බුදුහාමුදුරු වතුර වළඳයි කියලා ලිං වලට පිටුරු දානවා. මාර ආවේශය. කාන්දාවන්ට වැහෙනවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට නිඳා කරනවා මාර ආවේශය. සමහර අයගේ හිතවලට රිංගන්න පුළුවන් මාරයට. සමහර අයගේ දැන් ශ්‍රද්ධාව ගොඩක් ප්‍රබල නම් එයාගේ හිතට ටිකක් රිංගන්න අමාරුයි මායයට. ප්‍රඥාව ප්‍රබල නම් මායයට රිංගන්න අමාරුයි. දැන් අපිට අපේ ඇතුළට රිංගන්න බැරි වෙච්ච හැම මොහොතකම මායය කරන්න වෙනත් පිට කෙනෙකුට රිංගනවා. රිංගල එයා තුලින් ආවේශ වෙනවා. තේරෙනවා නේද? එයා තුලින් රිංගන මොකක් හරි මතභේදයක් හදාගන්න ප්‍රශ්නයක් ඇදගන්නවා. එදගෙන මාරේම ඒක හදන්නේ ගන්නද හදලා ඉවරේලා ආ දැක්කනේ උඹ ගණන් ගත්තේ නෑ උඹේ නම හරියට කිව්වේ නෑ කියලා හරි ඒත් ඇති ඈ හින්දා කරා කියලා ඉරලා තියෙන අපහැදීමක් ඇති කරනවා මාරයා ඉතින් ඒක නිසා හරි ප්‍රවේශමින් ඉන්න ඕන තමන්ගේ චිත්ත සංකල්පනා වැඩ කරන විදිය පිළිබඳව ඉතින් පින්නතුන්ට උපදේශ දෙන්නට මේක මටත් අදාළයි මටත් මිස් වෙන වෙලාවක් තියෙනවා මේවා මොදි නෑ කියන්නේ මම මේ උපදෙස් දුන්නේ නෑ කියලා දැන් ලර්නර්ස් කාර්යෝ එහෙනම් ඉරිකෙපෙන්නේ නැතුව යන්න බෑපාරේ හුණු තිරිකම නෝ ඉඳලා හිටලා තේරෙන්නේ අපිත් ලර්නර්ස් දෙනවා තමයි අපිත් ගියාට ඔය ඉතිහාම ඉරි පහිනවා ඒ නිසා එහෙම මානව ස්වභාවයෙන් හිතන්න පුරුදු වෙන්නට ඕන මං කියන්නේ අපිට මේ මේ 100ට 100ක් මේ හරියනවා කියලා දැන් මම අනිත් අයට 100ෙන් ඉන්න කියලා කිව්වට මට 100 නැති වෙනවා තියෙනවා තේරෙනා නේද මට යතුරුද ඔහෙ දාලා තියෙනවද කියලා හොයාගන්න බැරි වෙනවා තියෙනවා මට ෆෝන් එක කොහෙ තිබ්බද කියලා හොයාගන්න බැරි වෙනවා එතකොට අර තව ෆෝන් එකකින් ගහලා තමයි අර ෆෝන් එක හොයාගන්නේ ඉතින් ඒ වගේ දේවල් වෙනවා ඉතින් මේක දහමක් හැඩයට අපි කවුරුත් පිළිපැදිය යුතු තේරුම් ගත යුතු අනුගමනය කළ යුතු සාක්ෂාත් කරගත යුතු ධර්මයක් අවසානයේ අපේ හිත සියලු බැඳීම් වලින් අන්තයට නොවන විද්‍යාව උපදවා ගත්තට පස්සේ සියලු දේ කෙරෙහි විද්‍යාව උපදවා ගත්තට පස්සේ නොයලීමකුත් නැහැ නොගැටීමකුත් නැහැ නොතැවීමකුත් නැහැ නොතැවීමකුත් නැහැ දැන් බොහෝ දෙනෙක් හිතන්නේ මේ ආසා නැති වුණාම නිවන් දකී කියලා ආසා නැහැ ගොඩාක් අයට ගැටීම් තියෙනවා ඉතින් ගැටීම් තියන අය නිවන් දකින්නෙත් නැහැ ආසා තියන අය නිවන් දකින්නෙත් නැහැ ඉතින් ඒ නිසා පිළිකුල වර්ධනය කරයි කියලා පිළිකුල තියන අය නිවන් දකින්නෙත් නැහැ. හොඳ මධ්‍යස්ථ භාවයකට ගන්න ඕන. අපේ ශරීරය වගේ තමයි මේකේ සීනි ප්‍රතිශතයක් තියෙන්නත් ඕන. සීනි වැඩි වෙන්නත් හොඳ නැහැ. සීනි අඩු වෙන්නත් හොඳ නැහැ. හැම දෙයක් ගැනම වෛද්‍ය විද්‍යාත්මකව කතා කරොත් රුධිරාණු වුණත් සුදු එක වුණත් රතු එක වුණත් මේවා වැඩි වෙන්නත් හොඳ නැහැ අඩු වෙන්නත් හොඳ නැහැ. ඉතින් ශ්‍රද්ධාවත් අඩු වෙන්න හොඳ නැහැ වැඩි වෙන්න හොඳ නැහැ. ප්‍රඥාව අඩු වෙන්න හොඳ නැහැ වැඩි වෙන්න හොඳ නැහැ. ඔය හැම දෙයක්ම තියෙනව පින්නතුනේ. හැම දෙයක්ම තියෙනව. ඔය හැම දෙයක්ම සම්බර කරගන්න දෙන අපේ ජීවිතේ සත්‍ය අවබෝධ කරගන්න ලැබෙනවා. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
අද මැදින්පුර පසළොස්වක පොහෝ දවසේ ධර්මදේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ මංගලා සිරිවර්ධන ගුරු මහත්මිය විසින්. එතුමියගේ අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් ගුණදාස සිරිවර්ධන ආදරණීය පියාණන්ටත්, දලුගොඩ ආරච්චිගේ නන්දාවතී ආදරණීය මෑණියන්ටත්, ඒ වගේම ස්වාමි පුරුෂයා වන එඩ්මන් සිල්වා මහතාටත්, සසර ගමන සැපවත් වේවා, සුගතිගාමි වේවා, උතුම් නිවනින් සැනසීමට පුණ්‍යධර්මය හේතු වාසනා වේවා යන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම දැනට විදේශගතව කටයුතු කරන රශ්මි මදාරා ආදරණීය දියණියගේ අධ්‍යාපන කටයුතු සඵලප්‍රාප්ත කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතර එම පවුලේ සෑම සියලු දෙනාටමත්, සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, උතුම් වූ සද්ධර්ම අවබෝධය සැලසේවා, හැම දිනාගේම යහපත් අරමුණු සිත්වල පහළ වේවා, උතුම් ප්‍රාර්ථනා සිතුවිල ඉෂ්ට සිද්ධ වේවා යන අරමුණින් යුක්තව අද දවසේ ධර්මදේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලැබුවේ මංගලා සිරිවර්ධන පින්වත් ගුරු මහත්මිය. එතුමියටත් ආයුරාරෝග්‍ය සැපවර්ධනයත් සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.